शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी तिग्गापदं समाद्यामि अदिन्नादान वीरमणी तिग्गापदं समाद्यामि कामेषु मिथ्याचारा वीरमणी तिग्गापदं समाद्यामि मुसावादा वीरमणी तिग्गापदं समाद्यामि सुरामेधय मद्यपमा दट्टाना वीरमणी तिग्गापदं समाद्यामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सकमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एतं तन्तं एतं पनीतं यदिदं सब्बसंकार समतो सब्बुपदिपटिनिस्सग्गो तन्नक्खयो विरागो निरोधो निब्बानन्ति පින්වත්නි අද මේ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනයකට කන්‍යමා ශ්‍රවණය කර සුතමයේ ඥානය ලබා ගන්නටයි මේ පින්තුන් සැදී පැහැදී සැරසී සිටින්නේ මේ උතුම් බුද්ධ දේශනාව අවශ්‍ය වෙන්නේ මේ සුතමයේ ඥානය ලබාගෙන මේ ඒ අහලා දැනගත්ත දේ අනුව යම් කිසි ධාරණය කරගෙන ඒ මාර්ගයක් පෙන්වා දෙනවා ඒ මාර්ගය අනුගමනය කරමින් ඒ මාර්ගයේ යමින් ඒ මඟ අත්දැක ගැනීමටයි ඒ නිවන අත්විඳ ගැනීමටයි ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාව අහලා දැනගත්ත තරමට හරියන්නේ නැහැ ඒ අහලා දැනගත්ත දේ අපි ධාරණය කරගෙන අනුගමනය කළා අත් දැක ගන්නටම ඕන දැනගත්තට මදි දැක ගන්නට ඕන ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාවේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ සියලුම දේවල් මේ පින්තුන්ගේ දැනුම් සම්භාරයක් යම් ඥාන සම්භාරයක් ඇති කරවන්නට දියුණු කරවන්නට හේතු වෙනවා. නමුත් මේ අහගත්ත දේ දැනගත්ත දේ තමන්ගේ යෝනිසෝ මනසිකාරයෙන් දැක ගන්නට ඕන. එනිසා දැනීම කියන්නේ එකක්, දැකීම කියන්නේ තවත් එකක්. මේ දැනීමට මාර්ගදී භාෂාවෙන් කිව්වා ඥානතෝ කියලා. දැකීමට මාර්ගදී භාෂාවෙන් බුද්ධ දේශනාවෙන් කිව්වා පස්සතෝ කියලා. එනිසා ඥානතෝ පස්සතෝ කියන දෙකම මිනිහෙකුට, මනසක් තියෙන කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා බලලා මේ දැනීම ලබාගෙන මේ දැකීම අත්දැකීමක් හැටියට විඳ ගන්නට පුළුවන්. එනිසා මේ නිවන් දැනගත්තට හරියන්නේ නැහැ. නිවන දැකීමක් දැක ගන්න ඕන. එනිසා නිවන් දකින්න මිසක් නිවන් දැනීමකින් වැඩක් නැහැ. ඕන කෙනෙකුට පොතක් කියවලා තව කාගේ හරි ධර්ම දේශනාවක් අහලා මේ නිවන කියන්නේ මොකද්ද කියන එක දැනීමක් ලබා ගන්නට පුළුවන්. ඒක ගුවන් විදුලියෙන් රේඩියෝ එකෙන් වගේ දේවල් වලිනුත් යම් දැනීමක් ලැබෙනවා. නමුත් මේ දැකීම වෙන කාටවත් Tamanට ලබා දෙන්න බෑ. දකින්නේ Tamanගේ මනසේ, යෝනිසෝ මනසිකාරේ. ඒකයි කියවර චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්ති කියලා. ඒ දැකීම අපි තම තමන් විසින්ම මේ දැක්ම දැක ගන්න ඕනේ. වෙන කාටවත් බෑ තමන් වෙනුවෙන් මේ දැකීම දකින්න. ඒ නිසා පින්වතුනි මේ උතුම් දේශනාව උපකාර වෙන්නේ තමන්ගේ මනස මෙහෙවලා යම් පිරිසිදු දැක්මක් ඇතිව ඒ පිරිසිදු කරගන්නට උපකාර වන මාර්ගය අත්විඳ ගන්නටයි, අත්දැක ගන්නටයි. දැන් මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, අපි නොයෙකුත් ආකාරයේ ධර්ම දේශනා මෙතෙක් කල් අහලා තියෙනවා. ඇයි අපි මේ නිවන් දැක ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට උත්සාහ ගන්න? දැන් මේ පින්නතුන් බෞද්ධෙන් නැටියට හෝ අබෞද්ධෙන් නැටියට ලේබල් වශයෙන් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේක වෙනසක් නෑ. දැන් අපි බොහෝ අය මේ මෙතක් පොහෙට, අනිකුත් පොහෙවල් වලට නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් කරනවා. මේ ආගමට, ධර්මයට සම්බන්ධ බොහෝ අය සීල් ගන්නවා, තවත් අය බණ භාවනා කරනවා, තවත් අය දම් පිංකම් කරනවා, තවත් අය මල් පාන් පූජ කරනවා, තෙරුවන් සමඳිනවා, වඳිනවා. මේ වගේ නොයෙකුත් ආකාර වූ කටයුතු, ක්‍රියාකාරකම්, යහපත්යයි සිතන දේවල් මේ හැම පින්නතෙක්ම මේ වගේ මේ වෙසක් සතිය තුළ කරනවා, ඒවට සහභාගී වෙනවා. නමුත් අපි කල්පනා කරන්නට ඕන මොකද්ද මේකේ මේ පරමාර්ථය? අපි ඇයි තිල් ගන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි ධම් මේ දන් දෙන්නේ, ධම් පින්කම් කරන්නේ, මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නේ, පිළිවෙතින් පෙළ ගැසෙන්නේ ඇයි? පිළිවෙතින් පෙළ ගැසිය යුත්තේ ඇයි? මේකේ බොහොම වැදගත් අර්ථයක් තියෙනවා. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තමන්ම එකතු කරගත්ත කෙලෙස් පොදියක් පවතිනවා, ක්‍රියාත්මක වෙනවා. ඒවා ගබඩා වෙලා තමා තුළ තියෙනවා. මේ කෙලෙස් පොදිය, රාග දේශ මෝහ කියන මේ කෙලෙස් ගති පොදියක් තමන්ගාව තියෙන නිසයි තමන් මේ දුක් විඳින්නේ. නැවත නැවතත් ඉපදී ඉපදී ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ සෑම දෙයකටම හේතුව අර කෙලෙස් පොදියක් තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ චිත්ත සන්තානයේ ගබඩා වෙලා ගති හැටියට පවතිනවා. මේ ගතිය රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය, මේ වගේ කෙලෙස් ගති කියලා. කෙලෙස් ගති කියන්නේ කිලුටු ගති, කිලුටු ගති කියන්නේ කුණු ගති. එවනනම් කිලුටු ගති, කෙලෙස් ගති කුණුම තමයි මේ. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ පෘථග්ජන තත්ත්වයෙන් ඉන්න හැම කෙනෙක් තුළම මේ කෙලෙස් ගතිය, මේ කිරුඩු ගතිය, මේ කුණු ගතියක් තියෙනවා, පවතිනවා. ඒ ගතිය තමයි රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියලා අපි මේ බුද්ධ දේශනාවේ දේශනා කරේ. එතකොට මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තියෙන තාක් කල් පුද්ගලයෙකුට නැවත නැවතත් ඉපදී ඉපදී ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස විඳ විඳ මේ සංසාර ගමනේ යන්නට සිද්ධ වෙනවා, යන්නට හේතු වෙනවා. ඒ නිසා යම් කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් නම් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ වගේ කෙලෙස් පොඩියක් කෙලෙස් කොන්නක් තියෙනවා, ඒ කෙලෙස් යලි යලිත් නොකඩවාම නොනවත්වාම එක දිගටම නැවත නැවතත් අලුතෙන් උපත ලබනවා, යායන් තන්නා පොනෝ භවිකා, පොනෝ භවිකාකෙ පුන පුනාම බී වෙනවා, සම්පුන පුනාම සංදී වෙනවා, පුන පුනාම සම්මේ සම්භවං වෙනවා. ඒක නිසා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන කෙලෙස්, ගබඩා වෙලා තියෙන කෙලෙස් ඉවත් කරන්නට, අත් කරන්නට, අයින් කරන්නට ක්‍රමවේදයක් තියෙනවා. මේක තාවකාලිකව අයින් කරන ක්‍රමයක් තියෙනවා, ඒක එකක්. ඒ වගේම සහ මුලින්ම මේ කෙලෙස් පොදිය ගලවා උදුරා ඉවත් කරලා මේ ගති සහ මුලින්ම නැති කරලා නික්ලේශී බවට පත් වෙන ක්‍රමයකුත් තියෙනවා. දැන් අපි දන්නවා හොඳටම බොහෝ අය බණ භාවනා කරනවා, සීල් ගන්නවා, දන් දෙනවා, මේ පින්කම් කරනවා. ඒ හැම එකකින්ම චේතනාව පිරිසිදු නම්, යහපත් නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා පළමු කොටම මේ කෙලෙස් තාවකාලිකව යටපත් කරන්නට ක්‍රමවේදයක් තියෙනවා. ඒ තාවකාලිකව යටපත් කරන්නට තියෙන ක්‍රමවේදය තමයි ධ්‍යාන ලැබීම කියන්නේ. ධ්‍යාන ලැබීම. එහෙම නැත්නම් සමත භාවනාව කියලා කියනවා. විත සමතයට පත් කර ගැනීම. ඇයි මේ කෙලෙස් අපි අයින් කළ යුත්තේ? දැන් මෙන්න මේකයි පළවෙනිම ප්‍රශ්නේ. ඇයි අපි ගාව තියෙන රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන කෙලෙස් අපි පළමු කොට දැනගන්න ඕනේ තාවකාලිකව හරි ඉවත් කරගන්නට? ඇයි එහෙම කෙලෙස් ඉවත් කළ යුත්තේ? දැන් මේ කෙලෙස් තියෙන නිසා, හිත කිලුටු නිසා මේ හැම පුද්ගලයෙකුගේම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ස්ථාන දෙකක් කිලුටු වෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් ස්ථාන දෙකක් කිලුටු වෙනවා. මේක එක පළවෙනි එක තමයි චිත්ත සන්තානය කිලුටු වෙනවා. ප්‍රියදේට ඇලීම නැමැති ඡන්ද රාගය. ඒ වගේම අප්‍රියදේට ගැටීම නැමැති ද්වේෂයෙන් ওই චිත්ත සන්තානය කිලුටු වෙනවා. ඒවා ගති. ප්‍රිය දෙයට ඇලෙන ගතිය රාග ගතිය, අප්‍රිය දෙයට ගැටෙන ගතිය පටිඝ ගතිය. දැන් මේ රාගයයි ද්වේෂයයි තාවකාලිකව හරි යටපත් කරන්නට පුළුවන් නම් ඒ පුද්ගලයාත් යම් ආකාරයක සුවයක් ලබනවා. ඒ වගේම මේ චිත්ත මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ හිත කිලුටු වෙනවා, චිත්ත සන්තානය කිලුටු වෙනවා. ඊට වඩා බලවත්සේ මේ මනස මොළය මනස මුවා වුණාම ඒකට කියනවා මෝහය කියලා. එතකොට මේ මනස මුවා වෙන්නේ මෝහයෙන්, අවිද්‍යාවෙන්, නොදන්නා කමින්, අඥාන කමින් දුක් විඳින්නේ මෙන්න මේ කෙලෙස් නිසායි. ඒ මනස මුවා වෙන්නේ මෝහය. දැන් එතකොට රාගය, ద్వේෂය නිසා හිත කිලුට වෙනවා, මෝහය මානෙ නිසා අර මනස කිලුට වෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන අපිට මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන මේ කෙලෙස් අයින් කරගත්තොත්, අත්හැරගත්තොත්, ඉවත් කරගත්තොත් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන මනසත් ඒ වගේම සිතත් පිරිසිදුසේ බොහොම පැහැදිලිව බොහොම ප්‍රඥාවෙන් යුතුව ප්‍රකෘති තත්වයෙන් පරම පිරිසිදු තත්වයෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. එතකොට අපි මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන චිත්ත සන්තානය කිලුටු වුණත්, මනස කිලුටු වුණත් හැම පුද්ගලයෙක් තුළම ඇති වෙනවා බය, කම්පාව වේදනාව විස්සෝපය විසිරීම ඒ වගේම මේ නොයෙකුත් ආකාර වූ ආකාරයේ වේදනාවක් රත් වීමක් මත් වීමක් එතකොට මේ වේදනාව රත් වීම මත් වීම විස්සෝපය බය දුක ශෝකය අර 11 ගින්න දුක් ගින්න බය ගින්න රෝග ගින්න දාහ ගින්න කතර ගින්න අඳුරු ගින්න සයුරු ගින්න මේ සියලුම ගිනි 11කින් දැවි තැවි ගිනි ගන්න රත් වෙන්නේ මත් වෙන්නේ මෙන්න මේ කෙලෙස් ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ක්‍රියාත්මකව බලවේගයක් හැටියට පවතින නිසා මේක බලවේගයක් මේ බලවේගය තමයි විඥාන බලවේගය ඒ නිසා හැම කෙනෙක්ම මේ කෙලෙස් තියෙන නිසා දුක් විඳිනවා බයපත් වෙනවා කම්පාවටපත් වෙනවා චලනයටපත් වෙනවා වේදනාවටපත් වෙනවා විස්සෝපයටපත් වෙනවා විසිරුණු හිතක් තියෙනවා ඒ වගේම මත් වෙනවා රත් වෙනවා ඒ පුද්ගලයාට කිසිම ධානයක් නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේ කෙලෙස් කොටසක් තාවකාලිකව දවා හැරලා මේ දවා හරිනවා කියලා වචනයක් තියෙනවා. මේ දවා හරිනවා කියන්නේ ධ්‍යාන ලබන. කෙලෙස් තාවකාලිකව දවා හැරනවා එහෙම නැත්නම් යටපත් කරනවා නම් ඒ පුද්ගලයා තුලත් සම්මතයටපත් වෙනවා ඒ පුද්ගලයා තුලත් අර බය කම්පාව වේදනාව චලනය විස්සෝපය තාවකාලිකව යටපත් වෙනවා ඒකත් යම් සුවයක් ඒ සුවය ලෞකික වශයෙන් ලබන්නට පුළුවන් ඒකට කියවා සමත භාවනා කියලා එහෙම නැත්නම් ධ්‍යාන ලැබීම කියලා එහෙමත් නැත්නම් පින්වතුනි මේකට කිව්වා චේතෝ විමුක්තිය එතකොට චේතෝ විමුක්තිය කියන්නේ හිත පිරිසිදු කර ගැනීමට උපකාර වන මාර්ගයයි චේතෝ විමුක්ති මාර්ගය. එහෙම නැත්නම් චිත්ත සංතානය කිලුටු වෙලා තියෙන කෙලෙස් తాවකාලිකව අයින් කළ යටපත් කළ අස්තරණ එකයි ඥාන ලැබීම චේතෝ විමුක්තිය කියුවේ. දැන් මේ චේතෝ විමුක්තිය හිත පිරිසිදු කර ගන්නට පුළුවන්කම තියෙනවා ඕනෑම මිනිහෙකුට ඒකට බුදුබණ අවශ්‍ය නැහැ බුද්ධෝත්පාද කාලයක් අවශ්‍ය නැහැ බුද්ධ ශක්තියක් අවශ්‍ය නැහැ ඒකට මධ්‍ය මණ්ඩලයක් බුද්ධ ශක්තිය තියෙන අර පතිරූප දේශ වාසෝච අවශ්‍ය නැහැ ඒක මේ ලෝකේ මේ මිහිතලේ මත ඕනම රටකදී ඕනම තැනකදී ඕනම අබුද්ධෝත්පාද කාලයක ඕනම අබෞද්ධ රටකදී බොහෝ අවස්ථාවලට මේ චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන් රාගය ද්වේෂය తాවකාලිකව යටපත් කරලා ධ්‍යාන ලබන්නට පුළුවන් මේක බුදුහාමුදුරු කෙනෙක් අවශ්‍ය නැහැ මේ ධ්‍යාන ලබන්න නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයටපත් වෙන්නේ මේ වගේ తాවකාලිකව පිළියමක් කරන්න පැලැස්තර දාලා මේ දුකෙන් తాවකාලිකව මුදවන්න නෙමේ බුදු කෙනෙක් බුද්ධත්වයටපත් වෙන්නේ මේ දුකට හේතු වන මූල හේතුව නිදාන හේතුව හොයලා මේ නිදාන හේතුවම සහමුලින්ම ගලවලා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා නැවත මේ කෙලෙස් නොඋපදින හැටියට අනුපාද නිරෝධයෙන්ම කෙලෙස් ගලවා දුරා අයින් කළා අස්කරන්නට දැන් මෙතන ක්‍රමවේද දෙකක් තියෙනවා එකක් තමයි తాවකාලිකව කෙලෙස් දවාහැර යටපත් කිරීම එක චේතෝ විමුක්තිය දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර බෝධිසත්ව කාලේ බොහෝ තවුසෝ ඊශ්වරයෝ අභිඥාලාවින් චේතෝ විමුක්තිය ලැබුවයි හිටියා අසිත තවුසා කොණ්ඩඤ්ඤ උද්දක රාමපුත්‍ර ආලාර කාලාම පස්වග මහණුන් මේ අපි බොහෝ අය හිටියා ඒ අය එදා තිබුණු ඒ දර්ශනය අනුව එදා තිබුණු දැනුම අනුව බෝධිසත්වතුමා බුද්ධත්වයට පත් වෙන්නට පෙර අභිඥා ලැබුවා ධ්‍යාන ලැබුවා ඒ වගේම යෝගී ශක්තියක් ලැබුවා කුණ්ඩලිනී ශක්තියක් ලැබුවා අධිමානසික ශක්තියක් ලැබුවා දැන් මේ අධිමානසික ශක්තිය කුණ්ඩලිනී ශක්තිය යෝගී ශක්තිය ධ්‍යාන ශක්තිය අභිඥා ශක්තිය බුද්ධ බල හෝ බුද්ධ ශක්තිය නෙමෙයි ඊට වඩා මෙහායින් හිටිය දේවල් ඒවා ලෞකිකත්වයේ තුලින් ලැබිය හැකි ඥාන ලබාගෙන අවිඥා ලබාගෙන කරන්නට පුළුවන් දේවල්. ඒවට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කරන්නේ මේ තාවකාලිකව ලබන චේතෝ විමුක්තිය නැමැති සුවය ලබලා මත් වෙන්නට නෙමෙයි. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කරන්නේ දේශනා කරන්නේ මේ සහ මුලින්ම සදාටම මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ මගඵල ලබන්නට නිවැරදි නියම මාර්ගය පෙන්වා දේශනා කිරීමටයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන බුදු කෙනෙක් බුද්ධෝත්පාද බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වූ බුද්ධෝත්පාද කාලයක් තුලදී පමණයි මනසක් තියෙන මිනිහෙකුට මිනිස් ආත්ම ප්‍රතිලාභයක් ලැබලා මගඵල ලබන්නට පුළුවන් වෙන්නේ. කුසලස්ස උපසම්පදා කරන්නට පුළුවන් වෙන්නේ. ප්‍රඥා විමුක්තියට පත් වෙන්නට පුළුවන් වෙන්නේ සදාටම මේ කෙලෙස් සා මුලින්ම ගලවා ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති කාලෙක අබුද්ධෝත්පාද කාලෙක මේ කෙලෙස් සා මුලින්ම ගලවා ඉවත් කරන්නට බෑ. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන මේ කෙලෙස් තියෙන්නේ උපදින්නේ ක්‍රියාත්මක වෙන්නේ යලි යලි බිහි වෙන්නේ ලෝකෙ කොහේවත් බාහිර පිටතැනක එහෙම නෙමෙයි. මේ කෙලෙස් උපදින්නේ තම තමන්ගේම චිත්ත සංතානයේ සහ මනසේ මේ පඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ. අර චිත්ත සංතානය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් කිලුටු තැන, මනස කියන්නේ මෝහයෙන් කිලුටු තැන. ඒ නිසා මේ රාගය ද්වේෂය මෝහය නිසා කිලුටු සිතක් කෙලෙස් සහිත වූ සිතක් ඇති පුද්ගලයාගෙන් අකුසල් සිද්ධ වෙනවා, පාපකාරී වැඩ සිද්ධ වෙනවා, අවැඩ අසාධාරණ අයුක්තිය අනික් අයටත් සිද්ධ වෙනවා, තමන්ටත් සිද්ධ වෙනවා. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම මේ දුක් විඳින්නේ ජාති ජරා මරණ දුක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සියලුම ආකාර වූ දුක් විඳින්නේ මේ කෙලෙස් ගති තමන් තුළ පවතින නිසායි, ක්‍රියාත්මක වෙන නිසායි, යළි යළි උපදින නිසායි, මේ කෙලෙස් තමා තුළින්ම නිර්මාණය වන නිසායි. ඒ කෙලෙස් අනිකෙකු තුළ නිර්මාණය වන උපදින ක්‍රියාත්මක වෙන කෙලෙස් තමන්ට බලපාන්නේ නැහැ කෙලින්ම නිවන වැහෙන්න. හැබැයි කෙලෙස් අනික අයගේ කෙලෙසුත් තමන්ට බලපාන ක්‍රමයක් තියෙනවා. නමුත් තමන් කල්පනා කරගන්න ඕන තමා තුළ කෙලෙස් තියෙනවා නම්, ඔය ගති තියෙනවා නම්, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තියෙනවා නම්, රාග ගතිය කියන්නේ පින්වතුනි ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයෙන් යුතු ගතිය. ඒක අන්තවාදී ගතියක්. ද්වේෂ ස්වභාවය කියන්නේ අප්‍රිය දෙයට ගැටෙන තරහ වෙන ස්වභාවය. දෙවෙනි වේශයක් ඒක. ඒ වගේම මෝහය කියන්නේ මේ ප්‍රිය අප්‍රිය දේ අතර දෙක අතර වැරදිසේ මැනලා වැරදි මානයකින් අර මාන 21කින් කටයුතු කිරීම. මේ නිසා සෑම පුද්ගලයෙක්ම කල්පනා කරන්න ඕන මේ රාගය, ද්වේෂය, මෝහය කියන ඒවා තමන් තුළයි උපත ලබන්නේ, තමන් ගාවයි ක්‍රියාත්මක වෙන්නේ, තමන්ටයි දුක උරුම කර දෙන්නේ, තමන්ගේ චිත්ත සංතානයයි මනසයි පිරුදු කරන්නේ, තමන්ගේ බඹයක් පමණ වූ පංචස්කන්ධ ශරීරයටයි දුක් ගොඩක් උරුම කර දෙන්නේ. එනිසා මේ කෙලෙස් තියෙන පුද්ගලයේ තමන්ගේ මේ චිත්ත සංතානයේ කෙලෙස් පවතින නිසා, තියෙන නිසා, බිහි වෙන නිසා ඒ පුද්ගලයාට කායික දුකක් උරුම වෙනවා, මානසික දුකක් උරුම වෙනවා, සංසාරික දුකක් උරුම වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ කෙලෙස් තියෙන නිසායි, කෙලෙස් ක්‍රියාත්මක වන නිසායි මේ සියලුම ආකාර වූ දුක් උපත ලබන්නේ. කායික දුකට හේතුවත් කෙලෙස් මානසික දුකට හේතුවත් කෙලෙස් විශේෂයෙන්ම සංසාරික දුකට හේතුවත් කෙලෙස් යම් කෙනෙකුට මේ කෙලෙස් කෙලෙස් හැටියට දැනගෙන මේ කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් මේ කෙලෙස් අයින් කළා තමන්ගේ චිත්ත සංතානයේ මනසයි පිරිසිදු කරගන්නට පුළුවන් නම් එහෙම පිරිසිදු කරගත්ත පුද්ගලයාට මේ කෙලෙස් යලි නොඋපදින ලෙසම මේ ආයතනික රටාවම නිරෝධ කරන්නට පුළුවන් නම් අන්නේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ නිබ්බානගාමී මාර්ගය අනුගමනය කරන්න. ඒ නිසා පින්නතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ කෙලෙස් තියෙන්නේ තමන්ගේ හිතේ උපදින්නේ තමන්ගේ හිතේ බාහිර ලෝකයාගේ හිතේ බාහිර පුද්ගලයන්ගේ හිතේ මනසේ උපත ලබන කෙලෙස් තමන්ට බලපාන්නේ නැහැ තමන් හරිනම් තමන් යහපත්නම් තමන් නිවැරදිනම් තමන් නියම නිවැරදි අංග සම්මා අංග අනුගමනය කරනවා. ඒ වගේම තමන් මේ නිවැරදි මාර්ගයේ යනවා නම් කෙලෙස් ප්‍රහාණය කරනවා නම් මේ කෙලෙස් කියන්නේ කුණු මේ කෙලෙස් ප්‍රහාණය කිරීම කියන ක්‍රියාවට කිව්වා කුසලස්ස කියලා. කුසලායර අස්කිරීම කුසල අස්ස වචන තුනක්. කු කියන්නේ කුණු කෙලෙස් සලා ගලවා උලවා අස්කරනවා ඉවත් කරනවා අයින් කරනවා. එනිසා කුසලස්ස කිව්වේ කෙලෙස් ගලවා අස්කිරීම. අකුසලස්ස කිව්වේ මේ කෙලෙස් අත් නොහැර කෙලෙස් අල්ලාගෙන කෙලෙස් ගලවා නොහැර අපිරිසිදු සිතින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරනවා නම් ඒක අකුසල් සිතක්. ඒක පාපකාරී සිතක්. ඒක යම් යම් අයට අවැඩ අසාධාරණ ඉංගි හිංසා වැරදි සිදුවන සිතක්. තමන්ටත් ඒ අකුසල් සිත අයහපත්. තමන් අනුන්ටත් ඒ අකුසල් සිතෙන් කෙරෙන ශක්තිය අයහපත්. දැන් තමන් කල්පනා කරගන්න ඕනේ මේ තමන් මේ ලෝකේ තනිව ජීවත් වෙනවා නෙමෙයි අනික තමක සාමූහිකව ජීවත් වෙන නිසා තමන් අතින් යම් ආකාරයක සිටිවිල්ලක් ක්‍රියාවක් වචනයක් නිසා කෙලෙස් සිටින් ක්‍රියාවක් කරොත් ඒ කෙලෙස් සිටින් කරන ක්‍රියාකාරකම නිසා තමන්ට මෙන්ම අනුන්ටත් ඒකේ නරක අවැඩ අසාධාරණය අයහපත සිද්ධ වෙනවා. දැන් හැබැයි හොඳට තේරුම් ගන්න ඕන මේ කෙලෙස් සිතේ තියෙන තාකල් මේ සංකාර සිද්ධ වෙනවා. සංකාර සිද්ධ වෙන්නෙම කෙලෙස් සිතකින් අවිද්‍යා මූල වූ සිතකින්. ඒකනේ අර අවිද්‍යා පත්‍යා සංකාරා කියලා කිව්වේ. ඒ නිසා මේ කෙලෙස් අපි තියෙන බවක් දැන් නොදන්නාකම පමණක් නෙමෙයි මේ කෙලෙස් නිසා අපි ප්‍රිය දෙයට ඇලෙන අප්‍රිය දෙයට ගැටෙන මානෙන් මුලා වෙන බව ගතියකුත් තියෙනවා. එනිසා මේ කෙලෙස් තියෙන තාක්කල් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට අවිද්‍යාවෙන් තණ්හාවෙන් ක්‍රියා කරනවා. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරවදාළ මේ උතුම් ධර්මය උවමනා වෙන්නේ මෙන්න මේ රාග දේශ මෝහ නැමැති බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන පවතින ක්‍රියාත්මක වන මේ කෙලෙස් පොදිය සහ මුලින්ම ගලවා ඉවත් කර අස්කර අයින් කර ඒ කෙලෙස් වලින් නිදහස් වූ විසු පිරිසුදු චිත්ත සන්තානයක් සහ මනසක් බවට පත් කර ගැනීමටයි. දැන් මේකේ මේ කෙලෙස් තියෙන බව තමන්ගේ අම්මට තාත්තට හෝ භාර්යාවට ස්වාමි පුරුෂයාට දරුවන්ට හෝ සහෝදර සහෝදරයන්ට හෝ ආමුදුරන්ට හෝ වෙනත් කෙනෙකුට හෝ පේන්නේ නැහැ තේරෙන්නේ නැහැ බලන්න බෑ. හැබැයි තමන් කරන කියන හිතන ක්‍රියාකාරකම් අනුව ඒගොල්ලන්ට අනුමානයෙන් හිතන්න පුළුවන් මේ පුද්ගලයා තුළ රාගය තියෙනවා මේ පුද්ගලයා තුළ ද්වේෂය තියෙනවා මෙයාට තරහ යනවා මෙයා ප්‍රිය දෙයට බොහොම රාගයෙන් ඇලෙනවා මෙයා බොහොම මානෙන් අර නොයෙකුත් මාන වලින් වැඩ කරනවා. එහෙම තමයි සාමාන්‍ය පුද්ගලයෝ කියන්නේ. දැන් මේවා මේ රාගයෙන් ඇලෙන එක, ද්වේෂයෙන් ගැටෙන එක, මෝහයෙන් මුලා වෙන එක නියත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඔය කෙලෙස් ගති තමන්ගේ සිතේ තියෙන නිසා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන මේක තමන්ට නොදැනි නොතේරි මේ වැඩේ කරන්න බෑ. තමන්ට කාම විතක්කයක් විචාරයක් මතුණා නම් ඒක තමන්ට තේරෙන. තමන් අර ප්‍රිය දෙයට රූපයෙන් දකින්න ප්‍රිය ඇහෙන් දකින්න ප්‍රිය රූපයට, කනෙන් අහන ප්‍රිය ශබ්දයට, නාසයෙන් ගන්න ප්‍රිය ගඳ සුවඳට, දිවෙන් ගන්න ප්‍රිය රසට, කයෙන් ගන්න සුව පහසට, මනසෙන් ගන්න ධම්මතාවයට ප්‍රිය දෙයක් නම් ඒක ඒකට ඇලිනවා, ඒක අල්ල ගන්නවා, ඒකට බැඳිනවා, ඒකට සම්බන්ධ වෙනවා, ඒක උපාදානය කර ගන්නවා, ඒක තමන්ට කියලා අල්ලගෙන බදාගෙන උපාදානය කර ගන්නවා. ඒ වගේම තමන්ට නොතේරි මේ ද්වේෂයක්, වෛරයක්, තරහක්, ක්‍රෝධයක් එන්න බෑ. ඉතින් එහෙම එන්නේ නැහැ. තමන්ට පේරෙනවා, තේරෙනවා මේක එනවා කියලා. රාගය, ද්වේෂය, මෝහය තුනේම මේ වගේ ගති. හැබැයි සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම කැමැත්තෙන්මයි, ආසාවෙන්මයි, අවශ්‍ය නිසාමයි ප්‍රිය දෙයට ඇලෙන්නේ, අප්‍රිය දෙයට ඇලෙන්නේ, මානෙන් මෝහෙන් වැරදිසේ මැනලා මුලාවටපත් වෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුව තමා අවිද්‍යාව. ඇත්ත ඇටි හැටියට නොදන්නාකම, යථාභූත ඥාන දර්ශනයක් නැතිකම, මේ පැවැත්ම තුල තියෙන සත්‍ය ස්වභාවය, යථා ස්වභාවය, නියත ධර්ම ස්වභාවය නොදැනීම, නොදැකීම, තේරුම් නොගැනීම. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කර මේ වදාළ උතුම් ධර්මය උපකාර වෙන්නේ මේ පැවැත්ම තුල ඇති තත්වය ක්‍රියාත්මක වන ආකාරය, තමන්ගේ හිත ක්‍රියාත්මක වන ආකාරය, විශ්වය ක්‍රියාත්මක වන ආකාරය, ආපෝ තේජෝ වායෝ පඨවි ශක්ති ක්‍රියාත්මක වන ආකාරය, විඥානය ක්‍රියාත්මක වන ආකාරය, මනස ක්‍රියාත්මක වන ආකාරය හරියටි දැනගෙන තේරුම් ගැනීමටයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කර මේ වදාළ උතුම් ධර්මය මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඔය ඉන්ද්‍රිය හය ආයතන හයක් බවට පරිවර්තනය කරගෙන ක්‍රියාත්මක වීමේ දී සිදුවන වැරදි පෙන්වා දීමට උත්සාහ කළා. ඒ නිසා හැම කෙනෙකුටම ඇහැ නැමැති චක්කු ඉන්ද්‍රියක් තියෙනවා. හැබැයි චක්කු ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ චක්කායතනය හැටියට, සෝත ඉන්ද්‍රිය සෝතායතනය හැටියට, ගාන ඉන්ද්‍රිය ගානායතනය හැටියට, ජීවා ඉන්ද්‍රිය ජීවායතනය හැටියට, කාය ඉන්ද්‍රිය කායායතනය හැටියට, මනී ඉන්ද්‍රිය මනායතනය. මේ ආයතන හයක් සලායතන. මේ සලායතන හයක් තියෙන පුද්ගලයෙක් නිතරම කරන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරලා අර කුණු එකතු කරගන්නවා ආහාර හැටියට. දැන් ඔන්න මේ විඥාණයට අවශ්‍ය වෙනවා කුණු එකතු කරගන්න, කෙලෙස් එකතු කරගන්න, කිලුටු දේ එකතු කරගන්න. මොකටද විඥාන ආහාරය හැටියට විඥාණය පාවිච්චි කරන්නේ මේ කෙලෙස් ගති. ඒ වගේම මනෝ සංජේතන ආහාරය හැටියට විඥාණය පාවිච්චි කරන්නේ මේ කෙලෙස් ගති. ඒ වගේම සම්පස්ස ආහාර හැටියට විඥාණය පාවිච්චි කරන්නේ මේ කෙලෙස් ගති, ඔය රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඒ වගේම අර කබලින්කාර ආහාර හැටියටත් විඥාණය පාවිච්චි කරන්නේ මේ කෙලෙස් ගති. දැන් මේ සියලුම ආහාර උපකාර වෙන්නේ අර විඥානයේ පැවැත්ම පවත්වාගෙන යෑම සඳහායි. එතකොට අපි මේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ඔය විඥානය කියන මේ කෙලෙස් ගති උපද්දවන, එහෙම නැත්නම් විඥානය කියන මේ කෙලෙස් සහිත වූ ශක්තියකින් ක්‍රියාත්මක වන යම් ආකාර වූ ශක්තියක් උත්පාදනය කරගෙන යන පුද්ගල සංකල්පයක් නොවුනත් යම් ආකාර බලවේගයකට මේ ඇහ, කන, නාසය, දිවකය කියන පහ වැඩකාරයෝ පස් දෙනෙක් හැටියට උදව් කරනවා කුණු එකතු කරගන්නට කෙලස් එකතු කරගන්නට කිලුටු දේ එකතු කරලා ආහාර හැටියට ගන්න. දැන් මේක මෙහෙම කරන්නේ කොහොමද කියන එක බලන්න. අපි කැමති නිතරම ඇහැ පිනවන්නට, ඇහැට ආස්වාදයක් ලබා දෙන්න, ඇහෙන් හොඳ ප්‍රිය රූප බලන්න. ඒ වගේම අපි කැමති ඇහෙන් අප්‍රිය රූපයක් බැලුවාම ඒකට තරහ වෙන්නට, ඒකට ගැටෙන්න, ඒකට පටිගයක් වෙන්න, ඒකට අප්‍රියතාවයක්, අමනාපයක්, අමිහිරි බවක් ඇති කරගන්න. මේක සංසාර පුරුද්දක්. හැම කෙනෙක්ම ඇහෙන් දකින ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. කනෙන් අහන ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. නාසයෙන් ගන්න ප්‍රිය ගඳ සුවඳට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. මෙම හයෙම්ම, ඉන්ද්‍රිය හයෙම්ම ප්‍රිය දෙයට ඇලීමත් අප්‍රිය දෙයට ගැටීමත් නිසා තුන්වෙනි ස්වභාවයක් වූ මානයක්, මුලාවක්, වැරදි මැනීමක් ඇති වෙලා පුද්ගලයා තුළ කෙලෙස් උපදිනවා. මේ කෙලෙස් හැටියට බොහෝ පෘථග්ජන පුද්ගලයන්ට දැනගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්නට බෑ. හේතුව ඒ කෙලෙස් නිසා තමයි පුද්ගලයා ඇහෙන් ප්‍රිය රූපයක් දැකලා සතුටු වෙන්නේ. දැන් ඔය තොරන් සංදර්ශන, සංගීත සංදර්ශන, තව නොයෙකුත් දේවල් බලලා ඇහැ පිනවන්නට කටයුතු කරන්නේ, ඇහැට ආස්වාදයක් ලබා දෙන්නට කටයුතු කරන්නේ ඒක මේ රාගය නිසා. ඒ වගේම අප්‍රිය අමනාප වූ පුද්ගලයන්ට දේවල් වලට, තැන් වලට අපි අර යම් යම් ආකාරයට පලි ගහන්නේ, ශාප කරන්නේ, ක්‍රෝධ කරන්නේ, වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, අප්‍රිය පුද්ගලයාට රවන්නේ, ඔරවන්නේ, ගොරවන්නේ, බනින්නේ, ගහන්නේ, මරන්නේ, මේ ද්වේෂය කියන ගතිය නිසා මෙයා පුද්ගලයා තුළ ඇති වෙන ගතිය. ඒ වගේම වැරදිසේ මනින්නේ මේ මානෙ නිසා. එනිසා පින්නතුනි, මේ කෙලෙස් උපදින්නේ තමන්ගේ හිතේ ඔය ඇහැකණ්ණාශ්‍රය දිවකාය මන කියන ඒවා පිනවන්නට, ආස්වාදයකට පත් කරන්නට. එහෙම ඇහැකණ්ණාශ්‍රය දිවකාය මන පිනවන්නට, ආස්වාදයකට පත් කරන්නට අන්තගාමී ලෙස ක්‍රියා කරන පුද්ගලයෝ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතු නෑ, ඉන්ද්‍රිය අසංවරය. එනිසා මේ ඉන්ද්‍රිය අසංවරය කියන්නේ ඔන්න ඔය වැරදි ආකාරයට ඇහැ පාවිච්චි කළා, අර ඇහෙන් ප්‍රිය රූප බලලා ඒකට ඇලිලා, ඒ වගේම අප්‍රිය රූප බලලා ඒකට ගැටිලා, ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර මැනලා, වැරදිදී මැනලා කටයුතු කිරීම නිසායි. ඒ නිසා මේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ ගති තුනම ලෝක ජීවත් වෙන්නට, ලෝක ජීවිතේ පවත්වාගෙන යන්නට, දිගින් දිගටම උපත ලැබ ලැබ නැවත නැවතත් මේ සංසාර ගමන යන්නට අවශ්‍ය ඉන්ධන සකස් කරගන්නට, කර්ම බීජ සකස් කරගන්නට අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා රාගය, ద్వේෂය, මෝහය ලෝකේ පැවැත්ම සඳහා උපකාර වන දෙයක්. නමුත් මේ ලෝකේ පැවැත්ම දුකක් බව තේරුම් ගැනීම වහලා මුවා කරලා තියෙනවා. මොකද අර අවශ්‍යතාවයේ ඊට වැඩිය බලවත් නිසා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්නේ අද කොහොම හරි ඇහැ පිනවලා, කන පිනවලා, නාසය පිනවලා, දිවකය මන පිනවලා හෙට මොනවා වුණත් කමක් නැහැ. ඒ නිසා ඒක නොදන්නාකම, අවිද්‍යාව, තණ්හාව, මේ වගේ වැරදි ගති නිසා, කෙලෙස් ගති නිසාම පුද්ගලයෙක් තුළ ඇති වෙන දේ. මේ අද ඇහැ පිනවීම, කන පිනවීම, නාසය දිවකය මන පිනවීම අපිට කැමතිසේ, ඍෂිසේ, නිච්චසේ පවත්වන්නට පුළුවන් නම්, එහෙම නැත්නම් මම කියනවා දැන් අද අපි ලස්සන රූපයක් ඇහෙන් බැලුවා. මේ ලස්සන රූපේ ඔය ලස්සන ආකාරයට හැමදාම පවතිනවා නම්, නවතිනවා නම්, ඔය ආකාරයෙන්ම අපිට දකින්න තියෙනවා නම් අපිට දුකක් එන්නේ නැහැ. නමුත් මේ ලෝක ස්වභාව ධර්මය ඔය අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් බලන රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, රූපාස ධම්ම කියන මේ කිසිම දෙයක් අපිට කැමතිසේ නවත්තන්නට, පවත්වන්නට බෑ. මේවා බොහෝම වේගයෙන් අර ගඟක් ගලාගෙන යනවා වගේ ඉදිරියටම ගලාගෙන යන ස්වභාවයක්, නොනවතින ස්වභාවයක් පවතින. ඒ නිසා අන්න ඒ වෙනස් වීම නිසායි ඒ අන්‍යතාවභාවයේ නිසායි ඒ විපරිණාමයේ නිසායි අපි දුකටපත් වෙන්නේ. හැබැයි මේ දුකටපත් වෙන්නට මූලික හේතුව අපි තීරණය කරනවා මේ රූපය නිත්‍යසේ සුඛසේ අත්ථසේ අපිට පවත්වන්නට පුළුවන් නවත්වන්නට පුළුවන් හැමදාම මේ රූපය ලස්සනයි මේ ශබ්දය හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි නමුත් ඒක අප්‍රිය වෙන බව අපි දන්නේ නැහැ අපිට හිතන්න බෑ හිතන්න අමාරුයි ඒ නිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම හැමදාම ප්‍රිය දේ අඹාගෙන ගිහිල්ලා හිතේ තියෙනවා නිච්ච ගතියක් දුක ගතියක් සුව විඳීමේ සුභ ගතියක් අත්ත කියන මේ ගතිය මේ නිච්ච සුඛ අත්ත කියන ගතිය අපි තුල පෘථග්ජන තත්වයෙන් ජීවත් වෙන විට මෝහයතාව නිසා අවිජ්ජාව සහ තණ්හාව නිසා නියත වශයෙන්ම පවතින තණ්හාව සහ අවිජ්ජාව තියෙන පුද්ගලයා තුල හැම දෙයක් පිළිබඳව ඒ පුද්ගලයා දකින්නේ නිත්‍යයි සුඛයි සුවයි අත්තයි ඇලිනවා ඒ නිසා ඒ පුද්ගලයා ඒවැයන් යම් ආස්වාදයක් විඳලා ඒවා උපාදානය කරගන්න නමුත් මේ පැවැත්ම තුළ කිසිම දෙයක් අපි කැමතිසේ රිසිසේ නිච්චසේ පවත්වන්න බෑ ඒ සෑම දෙයක්ම අනිත්‍යයි මේ පැවැත්ම තුළ තියෙන සියලුම දේ අනිත්‍යයි හෝ නිත්‍යයි හෝ කියලා තීරණය කරන්නේ තමන්ගේ හිතෙන් එහෙම නැතුව වෙන කාගෙවත් හිතෙන් නෙමෙයි බාහිර ලෝකයේ නෙමෙයි මේ ගතිය තියෙන්නේ මේ සිතුවිල්ල තියෙන්නේ මේ තීරණය ගන්නේ මේ නිර්මාණය වෙන්නේ තමන්ගේ හිතෙන් ඒ නිසා තමන්ගේ හිතේ මේ දේවල් නිත්‍යයි කියලා හිතන්නේ තමන්ගේ හිතටමයි මේවා අනිත්‍ය බව තේරුම් ගත යුත්තේ යම් කිසි කෙනෙක් කර අනිත්‍ය වූ දේ නිත්‍යයි කියලා හිතනවා නම් ඒ ආකාරයට පවත් ගන්න නවත් ගන්නට පුළුවන් කියලා හිතනවා නම් ඒ පුද්ගලයාට අර සැප විඳීමේ බලාපොරොත්තු අත්හැරලා දුක් විඳින්නට සිද්ධ වෙනවා ඒ දුක් විඳින සෑම පුද්ගලයෙකුටම අර මමත්වයේ පවත් ගන්න බැරි නිසා මම කියලා දෙයක් දිගින් දිගටම පවත් ගන්න බැරි නිසා අර පුද්ගලයා අනත්ත වෙනවා එනිසා පින්නතුනි මේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණයත් නිච්ච සුඛ අත්ත කියන ත්‍රිලක්ෂණේ ද්වතා පද තුනත් හරියටම තේරුම් ගත යුතුයි එහෙම තේරුම් ගත්ත කෙනෙකුට තමා මේ කෙලෙස් සහ මුලින්ම කපලා ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ දැන් මම මුලින් කිව්වා මේ කෙලෙස් తాවකාලිකව අපිට දවා ඇරලා ධ්‍යාන ලැබලා අභිඥාව ලැබලා යෝග කර්ම කරලා යටපත් කරන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය සඳහා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ නිත්‍ය සුඛාත්ම හෝ දැනගත යුතු නැහැ දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න දැන් ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට පෙර ධ්‍යාන 8ටම පත් වුණා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආකාස සංඥායතන ආගිඥායතන විඥානඥායතන නේව සංඥානා සංඥා කියන ධ්‍යාන 8ටම පත් වුණා බෝසත්තුමා අර උද්දකරාම පුත්‍රාලාර කාලාමල යටදී. නමුත් එතෙන්දී බුදුහාමුදුරුවෝ මේ ත්‍රිලක්ෂණය නැමැති නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ථ අනත්ථ කියන මේ ධර්මතාවය මේ ත්‍රිලක්ෂණයේ ද්වතාවය තේරුම් අරගෙන හිටියේ නැහැ. තේරුම් ගත්තා නම් එහෙම ඔවා කරන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ නිවන් අවබෝධ කරගන්නට නම් මගඵල ලබන්නට නම් ප්‍රඥා විමුක්තියටපත් වෙන්නට නම් සදාටම මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට නම් මේ ත්‍රිලක්ෂණය යථා පරිදි තේරුම් ගත යුතුයි මේ ත්‍රිලක්ෂණ භාවනාවෙන් කරන්න ඕන මොකක්ද කියන එක හරි හැටි දැනගත යුතුයි මේක තමන්ගේ හිතේ ඇතිවන වැරදි ගතියක් තමයි නිච්ච බව සුඛ බව අත්ථ බව අභිනන්දති බව රාග බව සමුදය බව උපාදානය කරගැනීමේ ගතිය ඒ වගේම තමන්ගේ හිතට මේ යථා භූත ඥාන දර්ශනේ ලැබුණාම මේ පැවැත්ම තුල තියෙන සියලුම දේවල් සබ්බේ සංඛාරා අනිච්චාති කියන යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චාති කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ මෙතෙක් කල් තේරුම් ගත්තේ සබ්බේ සංඛාරා නිච්චයි කියලා. නමුත් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ තමන්ගේ හිතෙන් අපි එකතු කරගෙන අල්ලගෙන බදා ගන්නට උපකාර උත්සාහ කරන සියලුම දේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම ඒ කොච්චර උපාදානය කරගත්තත් අල්ලගත්තත් බදා ගත්තත් ඒවා නිත්‍යද දුකදේ අත්දේ පවත්වන්නට පුළුවන් දේවල් නෙමේ. ඒවා වෙනස් වෙනවා, තමන්ගේ හිතත් වෙනස් වෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ මේ පිළිබඳව ඇති මේ නිත්‍ය බව, සුඛ බව, අත්ථ බව වෙනස් කරගන්නට පුළුවන් නම් මේ සියලුම දේ අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි කියන යථා භූත ඥාන දර්ශනය ලබන්නට පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ සියලුම දේවල් වල බැඳෙන එක වැරදි, මේකෙන් නිදහස් වෙන්න ඕන. නිබ්බින්දති, නිබ්බින්දං විරජ්‍යති, විරජ්ජං විමුච්ඡති, විමුක්ති ඥාන දර්ශනං හෝති කියලා පටි නිස්සග්ග කරන්නට පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි මේ සංසාර ගමනට බැඳෙන්නේ බැමි 10ක් සකස් කරගන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නට බැරිකම නිසා. මේ ප්‍රිය දෙයට ඇලෙනවා, ප්‍රිය දෙයට ගැටෙනවා, මෝහයෙන් මානෙන් මුලා වෙලා මනිනවා. මේක නිසා සංයෝජන 10ක්ම, පාටි 10ක්ම, බැමි 10ක්ම අපි සකස් කරලා හදාගෙන නිර්මාණය කරගෙන මේ පාටි 10කින් සංයෝජන 10කින් අපි සංසාර ගමනට බැඳෙනවා. මේ පාටි ගලවලා දාන්න පුළුවන් නම් අන්න අර සංයෝජන ප්‍රහාණය කිරීම. ඒ නිසා සෑම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා මේ පටි නිස්සග්ග කිරීමෙන්, පටි පස්සදි කිරීමෙන් ඕනෑම කෙනෙකුට පුළුවන් අර පටිච්ච වෙලා බැඳුණු පටියෙන් මිදී නිදහස් වෙලා පටි නිස්සග්ග කරන්න, පටි පස්සදි කරන්න. ඒ වගේම නැවත ඔය පටි වලට නොබැඳෙන්නේ නිස්සරණ ධර්මයෙන් නිරෝධ කරලා ඒවා ඒ පටි වලින් ගැලවිලා මිදී නිදහස්. ඒ නිසා මේ කෙලෙස් බැමි තුනක් තමයි හැම බුද්ධලේක් තුළම සකස් වෙන්නේ, නිර්මාණය වෙන්නේ, හැදෙන්නේ. මේ කෙලෙස් බැමි තුන තමයි රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. රාගය කියන්නේ බැම්ම, සසරට බැඳ ලබන බැම්ම. ද්වේෂය කියන්නේ සසරට බැඳ ලබන බැම්ම. මෝහය කියන්නේ සසරට බැඳ ලබන බැම්ම. මේ රාගය කියන්නේ කෙලෙස්, ද්වේෂය කියන්නේ කෙලෙස්, මෝහය කියන්නේ කෙලෙස්, කිලුටු දේ, කුණු දේ, කිලුටු දේ. මේ කුණු දේ, කිලුටු දේ යලි යලි හැම දවසකම, හැම මොහොතකම එකතු කරගන්නට, අල්ලගන්නට, බදාගන්නට, උපද්දවාගන්නට, මතු කරගන්නට, නිර්මාණය කරගන්නට විඥාණය කටයුතු කරනවා. මොකද අර විඥානයේ ආහාරයව, සංචේතන ආහාරයව, පස්සේ ආහාර, සවිංකාර ආහාරයව. ඒ නිසා මෙතන තියෙන්නේ මහා උගුලක්. උගුලකට අහුවෙලා අපි මේ උගුලට අහුවෙලා තියෙන්නේ, ඒ උගුලට අහුවෙලා තියෙන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්නට, තේරුම් කරගන්නට බැරි නිසායි. දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන මාගදී භාෂාවේ වචන තුනේ අර ද්වතාවය, එහෙම නැත්නම් ඊට ප්‍රතිපක්ෂ වූ වචන තුන, අනිච්ච කියන එකට නිච්ච, සුඛ කියන එකට දුක්ඛ, අත් කියන එකට අනාත්ම. නිච්ච, අනිච්ච, දුක්ඛ, දුක්ඛ, අත්ථ, අනත්ථ. දැන් මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ අනිච්ච හෝ නිච්චත්, සුඛ හෝ දුක්ඛත්, අත්ථ හෝ අනත්ථත් කියන තුනම, යුගල තුනම ත්‍රිලක්ෂණයට අයිති. මේවා තමන්ගේ සිතේම ඇති වූ ගති තුනක් මිසක් ලෝකෙ තියෙන දේවලුත් නෙමෙයි. ලෝකෙ තියෙන්නේ අර අන්‍යතා භාව, විපරිණාම භාව. නමුත් තමන්ගේ හිතේ තමා මේ නිත්‍ය බව, සුඛ බව, අත්ථ බව, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව දෙකම තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ. එනිසා පින්නතුනි මේ තිලක්කණය භාවනා කරනවා කියන්නේ වෙන මොකක්වත් නෙමේ. මේ අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගන්නා කෙලෙස් අර ඇහැට නිසිසේ නිච්චසේ සුඛසේ අත්තසේ පාවිච්චි කරන්නට එකතු කරගන්නට ගොඩ ගාගන්නට බදාගන්නට කරන අර සිටිවිල්ලයි නිච්ච. ඒකේ තියෙන අසාර බව අනාත බව ඒකේ තියෙන නිස්සාර බව ඒකේ තියෙන බර දැකලා ඒක ඉවත් කරන්නට කටයුතු කිරීමයි අනිත්‍ය දුක්ඛ අනත්ත නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා. මෙහෙම මේ නිත්‍ය අනිත්‍ය දෙකත් සුඛ දුක්ඛ දෙකත් අත්තානත්ත දෙකත් කියන තිලක්කණය තේරුම් ගත්ත පුද්ගලයාට පුළුවන්කම තියනවා අර කෙලෙස් සහ මුලින්ම කපලා දාලා අර ධානයෙන් තාවකාලිකව යටපත් කරනවට වඩා බලයක් සහිතව නැවත නූපදින ලෙසම පටි අර සම්බූපදී පටිනිසග්ග කරන්න. ඒ නිසා මේ අනිච්ච දුක්ඛානත්ත නිච්ච සුඛාත්ත කියන මේ ත්‍රිලක්ෂණය තමයි මුළු බුද්ධ දේශනාවෙම ඉතාම වැදගත් වචන යුගල තුන ත්‍රිලක්ෂණය. හැබැයි මේ වචන තුන බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ විග්‍රහ කළේ නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත කියන පිරිසිදු මාර්ගදී භාෂාවේ වචන 6යි. නමුත් ඕක සිංහලට පරිවර්තනය කරනකොට මේ නිච්ච කියන එක නිට්ඨ කියන වචනෙකි. නිට්ඨ කියන්නේ නියතයි කියන එක. ඒ වගේම අනිත්‍ය කියන එක අනියතයි කියන වචනෙකි. පාවිච්චි කළා. පරිවර්තකයෝ. ඒ නියත බව අනියත බව තියෙන්නේ බාහිර ලෝකෙ. නමුත් මේ නිච්ච බව අනිච්ච බව තියෙන්නේ තමන්ගේ සිතේ ඇති කරගත යුතු ගති දෙකක් නිසා ලෝකෙ දකින්න පුළුවන් පේන ගති දෙකක් නෙමෙයි. ඒ නිසා මේක වැරදි පරිවර්තනයක්. ඒ වගේම මේ සුඛ දුක්ඛ කියන එකත් තමන්ගේ සිතේ ඇතිවන ගති දෙකක් මිසක ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. ඒ වගේම වඩා බරපතලසේ අත්ත අනත්ත කියන්නේ ආත්ම අනාත්ම කියන එකටයි පරිවර්තනය කරලා තියෙන පරිවර්තකයෝ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ අත්ත කියන්නේ අනත්ත කියන්නේ ආත්ම අනාත්ම නෙමෙයි. මෙතන අත්ත කියන්නේ මඤ්ඤතාවය මමත්වය මානය කියන අස්මිමානය කියන ගතිය. මඤ්ඤතාවයෙන් කටයුතු කරනවා මමත්වයෙන් කටයුතු කරනවා අස්මිමානයෙන් කටයුතු කරනවා කියන එකයි අත්ත කියන්නේ. අනත්ත කියන්නේ අනාත්ම කියන එක නෙමෙයි. මෙහෙම මමයයි ගත්තාම මගේයයි ගත්තාම මගේ ආත්මයයි ගත්තාම මේ වෙනස් වෙන විපරිණාමයට පෙත් වෙන අර නිත්‍ය නොවු සුඛ නොවු අත්ත නොවු දේවල් නිත්‍යයේ සුඛයේ අත්තේ ගත්තාම ඒ උත්තරය අනාත වෙනවා. එන්නේ එකයි අනත්. එනිසා පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කරන්න පුළුවන් වෙන්නේ මේ ත්‍රිලක්ෂණී ධුවතාවයේ තේරුම් අරගෙන මේ ඉච්ච කියන වචනේ හරියටම අර්ථය දැනගත්තොත්. ඉච්ච කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තක් අවශ්‍යතාවයක්. ඒ නිසා තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තට අවශ්‍යතාවයට ආසාවෙන් බැඳීමයි පටිච්ච. ඒ පටිච්ච වීම ඉවත් කිරීමයි පටිනිස්සග්ග කිරීම. ඉතින් ඒක නිසා පටිනිස්සග්ග කරන්න නම් අර නිච්ච අනිච්ච කරන්න ඕන සුඛ දුක්ඛ තේරුම් ගන්න අත්ත දෙකම තේරුම් ගන්න ඕන. මේක එකක් එහෙම තේරුම් ගත්තට ත්‍රිලක්ෂණය නෙමෙයි. අනිච්ච දුක්ඛ අනාත්ත කියන තුන තේරුම් ගත්තට ත්‍රිලක්ෂණය සම්පූර්ණ වෙන්නේ. අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති අනත්තානුපස්සී විහෙරති අති සංඥා පජාති කියන මේ තුනම හයම වචන හයම තේරුම් ගන්නට ඕන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. ඒ තුනම හරියට අවබෝධ කරගත්ත පුද්ගලයා නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති විමුති ඥාන දර්ශනං හෝති කියලා තත්ත්වයට පත් වෙනවා. මගපල ලබන්නට අර කෙලෙස් පිළිබඳව ඇති සා මුලින්ම ආසාව අවශ්‍යතාව කැමැත්ත ඉච්ඡ පටිච්ච ඔක්කොම අයින් කරනවා. ඒ පුද්ගලයා තුළ සා මුලින්ම පටි නිස්සග්ගෝ කියන ආකාරයට අර කෙලෙස් මෙතෙක් කෙලෙස් වලින් බැඳලා තිබුණ බැමි 10ම සංයෝජන 10ම රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන බැමි 3ම කපලා යනවා. ඒ නිසා මේ බැමි කපා දෙමීම තමයි කෙලෙස් බැමි කපා දෙමීම තමයි නිවන කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. මේ කෙලෙස් බැමි අපි දන්නේ නැතුවට තේරුනේ නැතුවට අපි කවදා හෝ අනන්ත ප්‍රමාණ අතීත සංසාරේ කවදා හෝ උපදුනා නම් ඒ ඉපදුණු දවසේ ඉඳලා අද වෙනකන් නොකඩවාම අජින්නවම අකණ්ඩවම නොකඩවාම ඔය බැමි සකස් කරගෙන සකස් කරගෙන සකස් කරගෙන අද මෙතෙන්ට එනකම් මේ ඇවිල්ලා තියෙනවා. ඒ මිසක් මේ අද හම්බ කරගත්තේ ඒවා නෙමෙයි, අද හදාගත්තේ ඒවා නෙමෙයි. මේවා අතීත සංසාරේ හදාගත්ත බැඳගත්ත බැමි. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා මනසක් ලබා ජීවත් වෙන උපදුණු මේ මිනිසාත්ම භාවය තුළදී මේ උතුම් බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන ඔය කෙලෙස් බැමි තුනම කපන්න. ඒ කෙලෙස් බැමි තුනම කපන එක තමයි නිබ්බාන කියන්නේ. බාන කියන්නේ බැම්ම, නිබ්බාන කියන්නේ ඒ කෙලෙස් බැමි කපලා ඒ කෙලෙස් බැමි වලින් නිදහස් වීම. ඒ නිසා පින්නතුනි සෑම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා මේ කෙලෙස් කෙලෙස් හැටියට හඳුනා ගැනීමනොත් මේ කෙලෙස් උපත ලබන්නේ කොයි අවස්ථාවේ කොයි ආකාරයෙන්ද කියන එක තේරුම් ගැනීමෙදි මේක මීටි ඉස්සෙල්ලා කිව්වා රාගානුසයන් අනුසේති, පටිඝානුසයන් අනුසේති, අවිජ්ජානුසයන් අනුසේති. ඒ අනුසේති කියන එක තමයි අලුතෙන් නිර්මාණය වෙන්නේ අර කෙලෙස් බැම සකස් වෙන්නට දිගටම දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන ශක්තිය බලය. ඒ අලුතෙන් සකස් කරන කොටසයි කිරීමෙන් අපිට මේ අනුසය ධර්ම කපලා දාලා අර ආසව කයේ ඥානෙන් අර රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපන්න පුළුවන්. ඒකයි කිව්වේ රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ නිබ්බාණ කියන්නේ මේ බාණෙන් නිදහස් වීම, බාණෙන් නික්මීම, බාණ කපා බාණෙන් නිදහස් වීම, ඉවත් වීම කියන අර්ථයයි තියෙන්නේ නිබ්බාණ. මේ නිර්වාණ කියන වචනයක් එහෙම බුද්ධ දේශනාවේ නෑ. ඒක වැරදි සංස්කෘත වචනයක්. නමුත් නිවන කියන සිංහල වචනේ තියෙනවා, නිබ්බාන කියන බුද්ධ භාෂිතේන මාර්ගදී වචනේ තියෙනවා. ඒ දෙකම හරි. නමුත් නිර්වාණ කියලා වචනයක් එහෙම බුද්ධ දේශනාවේ නෑ. ඒක පස්සේ සංස්කෘත කාර්යෝ පරිවර්තනය කරගත්ත වැරදි වචනයක්. එහෙම වචන බුද්ධ දේශනාවේ නෑ. ඒ නිසා හොඳට තේරුම් ගත්තොත් විතරයි මේක මේ කෙලෙස් බැමි තුන කපලා දාලා අපිට නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සෑම පින්නටෙකුටම මේ අනිච්ච දුක්ඛානාත්ත නිච්ච සුඛාත්ත කියන මේ ත්‍රිපරිවර්තයේ කෙලෙස් වල එහෙම නැත්නම් මේ ත්‍රිලක්ෂණේ ත්‍රිපරිවර්තයේ තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා විපස්සනා අනුපස්සනා කරලා මේ කෙලෙස් බැමි තුන සහ මුලින්ම කපලා දාලා රාගක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං කරා. එනිසා මේක ටිකක් ගැඹුරුයි. හැබැයි තේරුම් ගත යුතුයි. තමා තුළින්ම තේරුම් ගන්න ඕන කොහොමද මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපන්නේ කියන එක. ඒක තේරුම් ගැනීම තමා මනසේ උපකාර වෙන්නේ. තේරුම් ගැනීමටයි උපකාර වෙන්නේ. මේ ධර්මය අහලා දැනගෙනම මේ තමා තුළින්ම මේ බැමි සකස් වෙන ආකාරය තේරුම් ගත්තාම ඒ බැමි කපලා ඉවත් කරන්නට පුළුවන් බව මේ හැම පිනතෙක්ම තේරුම් ගත යුතුයි. දැන් එහෙමනම් ආරයක් දෙන්නද? දැන් ඉස්සෙල්ලම අර ඊළඟවල තියෙන ප්‍රශ්න කිහිපයක් ඊට පෙර යම් කෙනෙකුට වාචිකව ප්‍රශ්න අහන්න තියෙනවා නම් අවස්ථාවක් ලබා දෙනවා. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තම තමන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන.
අනිත්‍යතාවය තේරුම් ගන්න
දැන් ඇත්ත වශයෙන්ම අනිත්‍ය තේරුම් ගන්න නිත්‍ය තේරුම් ගන්න ඕන. නිත්‍ය තේරුම් නොගෙන අනිත්‍ය තේරුම් ගන්න නම් බෑ. නිත්‍ය කියන්නේ මොකද? අපි මේක මේක උදාහරණයක් ගමුකෝ. ඔන්න අපි ලස්සන රූපයක් දැකලා ඒ රූපයෙන් අපි යම් සුවයක් වින්දා. මේ සුවය ස්ථීර කරගන්න නිත්‍යසේ පවත් ගන්න ඒ ආකාරයෙන්ම පවත් ගන්නට ඇති කැමැත්ත නිත්‍ය. මේ කැමැත්ත ඇති උනේ කොහෙද? මේ කැමැත්ත ඇති උනේ කොහෙද? තමන්ගේ හිතේ. අනික් කෙනෙක්ගේ හිතේ ඕක ඇති උනාද? නෑ. අනික් කෙනෙක්ගේ හිතේ නෙමෙයි දැන් ඇති උනේ තමන්ගේ හිතේ මේ නිත්‍ය බව. එතකොට මේ නිත්‍ය බව අපේ හිතේ ඇති උනාට අර රූපයේ ආකාරයට පවතිනවා. නෑ. ඒක අන්‍යතාවාවයට පත් වෙලා විපරිණාමයට පත් වෙනවා. එතකොට මේ අන්‍යතාවාවයට පත් වෙන්නේ අර බාහිර රූපේ නිත්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ හිත. බැරි වෙලාවක තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේක මේ නිත්‍යසේ පවතින්නේ නැහැ මේක අනිත්‍යයි. අන්න තමන්ගේ හිත තමන්ට වෙනස් කරගන්න පුළුවන් මේ අනිත්‍ය ධර්මතාවයට අපි බැඳෙන්න බෑ. මේ රූපේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ වෙනවා. අන්න ඒ පුද්ගලයා කිසිසේත්ම නිත්‍ය තත්වයටපත් වෙන්නේ නැහැ. අනිත්‍ය අනුපස්සනා කළා අර නිත්‍ය බව ප්‍රහාණය කරනවා. ඒ වගේම අපි අර නිත්‍ය බවට බැඳුනොත් අපිට දුක උරුම වෙනවා. ඒ වගේම ඒ දුක උරුම වෙන නිසා අපි අර සුඛ බවට සැප බවට විඳින්න යන්නේ. ඒ වගේමයි අර දුකටපත් වුණත් අපි අනාථ වෙනවා. ඒ නිසා අපි මේ අත්ත අහිං කරන්න අනත්ත අවබෝධ කරගන්න. ඒකයි මේ ත්‍රිලක්ෂණේ. එහෙම නැතුව මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හෝ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. ඒක කිසිසේත් භාවනාවක් වෙන්නෙත් නැහැ. ඒක වැඩකුත් නැහැ. රූපය ආත්මයි අනාත්මයි කිය හරියන්නෙත් නැහැ. වේදනාව ආත්මයි අනාත්මයි කිය හරියන්නෙත් නැහැ. ඒව වැරදි භාවනා. ඒකෙන් කොයි වෙලාවකවත් අපේ හිතේ තියෙන මේ නිත්‍ය බව එහෙම නැත්නම් අපේ හිතේ තියෙන මේ දැඩිව අල්ලා ගැනීමේ ගතිය අපි අර යමක් රූපය ලස්සනයි කියලා හෝ ඒක මේ පුද්ගලයා කැතයි කියලා එක්කෝ නරකයි කියලා අමීරි කියලා යමක් අපි හිතනවා නම් ඒ හැම අවස්ථාවකම අර තරහත් නිච්ච වෙනවා ප්‍රියබේත් නිච්ච වෙනවා අප්‍රිය දේත් නිච්ච වෙනවා මානෙනුත් නිච්ච බවට පත් කරගන්න. ඒ නිච්ච බව අයින් කරන්නයි අනිච්ච අනුපස්සනා කරන්නේ. ඒ නිච්ච බව තමයි මිනිස්සු හිතන සැපේ සුඛය. හැබැයි ඒ සුඛය ආමිෂ සුවයක් මොහොතක් ලැබෙනවා. ඒ සුවය දිගටම පවත්වන්නේ ඒ දිගටම පවත්වන්න බැරි කම නිසා අපි දුකටපත් වෙනවා. ඒ සුවය පවතින තාක්කල් මමත්වයෙන් මානෙන් මම අස්මිමානෙන් ක්‍රියා කරනවා. ඒ අස්මිමානෙන් ක්‍රියා කරන හැම අවස්ථාවකම පුද්ගලයා අර දුකටපත් වීම නිසා අනාථ වෙනවා. ඒක තමයි ත්‍රිලක්ෂණ. මේ ත්‍රිලක්ෂණේ එක පැත්තක් එහෙම බලලා නම් බෑ. නිත්‍ය අනිත්‍ය සුඛ දුක්ඛ අත්ත අනත්ත හයම ගන්න ඕනේ. හයමයි ත්‍රිලක්ෂණ. තාවිති මොනාහරි කාගේ හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ගති සහ
භව
ගති සහ භව දෙකක් වෙන අවස්ථාවලුත් තියෙනවා එකක් වෙන අවස්ථාවලුත් තියෙනවා මං කියන්නම්. දැන් ඔය මහත්ය ගාව කැමැත්තක් තියෙනවා නම් යම් රූපයක් බලන්න ඒක භව. දැන් ඒ රූපය අපි බැලුවා දැකගත්තා අල්ලගත්තා ඒකට ආදරය කළා ඒක උපාදානය කරගත්තා. ගත්තනේ චිත්තසංතාන ඇතුළට ගිහිල්ලා තැන්පත් කරාම ගත්තනේ ගති වුණා. අන්න ගති ඒ ගති නිසා නැවත බවට පත් වෙලා මතු වෙලා එනවා. ඒ නිසා දැන් ගති කියන්නේ අපි පුරුදු කරගත්ත එකතු කරගත්ත අල්ලගත්ත අයි කරගත්ත පුහුණු කරගත්ත දේවල් ගත්ත දේවල් ගති වුණා. මේ ගතිය කියන්නේ තමන් හදාගත්ත පුරුදු කරගත්ත පුහුණු කරගත්ත එකතු කරගත්ත අල්ලගත්ත ගතිය. ඒ ගතිය තමන් ගාව තියෙන. වෙන කාගාවත් ඔය ගතිය තියෙනවද? නැහැ. තමන් ගාව තියෙන ගති වෙන කාගාවත් නැහැ. මේවා වැරදි ගති තියෙනවා, හොඳ ගති හොඳ ගති වලට කියනවා සුගති කියලා, යහපත් ගති, වැරදි ගති වලට කියනවා දුගති කියලා. ඒ වගේම මේ ගති නරක ගති අතහැරීමට කියනවා අගති කියලා. ඒ වගේම අර හොඳ ගති අතහැරීමත් අගතියක්. ඒ අගතියට යනවායි කියන දෙපැත්තක්ම තියෙනවා. ඊට පස්සේ මේ ගති අපි මේ ගති අයින් කරන්න පුළුවන් අපිට. මේ ගති වලින් වෙන් වෙන්න පුළුවන්. ඒකට කියව විගති. මේ ගති සාමුලින්ම අයින් කරාම අපි අතර න ගති. ඒ ගති අර වෙන් කළා අයින් කරන්න බැරි නම් ඒ පුද්ගලයා අවිගති. අරි න ගති කරන්න බැරි නම් ඒ පුද්ගලයා අන ගති කියන්නේ අනාගතේ. අර ගති නිසා අනාගතයක් හදාගෙන අනාගත ඔය අල්ලගෙන බදාගෙන යනවා. ඒක නිසා මේ ගති කියන වචනේ තව හුඟක් කොහොම විග්‍රහ කරන්න පුළුවන්. ගති කියන්නේ පුද්ගලයෙක් තුල තියෙන හදාගත්ත පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දැන් ඒ පුද්ගලයා තුල ඒ පුද්ගලයා හිතන ආකාරයට ඒ පුද්ගලයා තීරණය කරගත්ත ආකාරයට ඒක හොඳයි. තරහ ගතිය, ඇලෙන ගතිය, රාග ගතිය, ගැටෙන ගතිය, මෝහ ගතිය, මුලා වෙන ගතිය, මනින ගතිය, වැරදිසේ මනින ගතිය ඔක්කොම ගති. දැන් ණයගේ ගතිය මොකද්ද? නපුරු ගති. ඒ වගේම තව උඟා ගති, බාල ගති, බලු ගති, කෑදර ගති, කිලුඩු ගති, ඔයම තියෙන නොඑක් ගති. ඔක්කොම කවුරු හරි ඒ පුද්ගලයා පුරුදු කරගත්ත. පුරුදු කරගත්තේ නැත්නම් එහෙම ගතියක් නැහැ. හැබැයි ඒ ගතිය නිසා අර බවටපත් වෙනවා. රාග ගතිය නිසා රාග බව. බව කියන එකේ තේරුම යලි යලිත් පුන බවෝති. පුන පුනාම නැවත නැවත බිහි වෙනවට කියනවා බව. ඒ කියන්නේ බව කියන්නේ සම්භවං. අලුතෙන් ඒ බව ඒ ගතියට අදාළ බව උපත ලබනවා. ඒකනි කිව්වේ තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය බව. බවපච්චය ජාති. එතකොට මේ බව කියන වචනේ තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ගතිය නිසා. ඊට පස්සේ බව ක්‍රියාත්මක වීමත් සමඟ උපත ලබන්නේ මොකද්ද? ගතිය. නැවත. දෙකේ ළඟ සම්බන්ධකමක් තියෙනවා, හැබැයි එකම නෙමෙයි. ක්‍රියාකාරකම් දෙකක්. සම්පූර්ණයෙන්ම වැරදි. දැන් පළවෙනි කාරණය තමා මේ මෛත්‍රී භාවනාව කියලා අද සාමාන්‍යයෙන් ඉස්කෝල ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම උගන්වනවා, පන්සල් වල තාම්ලු උගන්වනවා, පිරිවෙනේ දහම් පාසල් වල ඔක්කොම උගන්වනවා. පළමු කොටම මට මෛත්‍රී කරගන්න ඕනේ මම. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. ඊට පස්සේ මගේ අම්මා තාත්තා, මගේ දරුවෝ, මගේ සාම්පුරුෂයා, භාර්යාව මෙහෙම අර ඔක්කොම මේ මම ගැනයි කල්පනා. මම කියන්නේ මෙතනදී තීරණය කළේ මොකද්ද? මම කියලා තීරණය කළේ මොකද්ද? මේ දිරණ, කැඩෙන, බිඳෙන, වයසට යන, දිරා යන, ජරාවට යත්පත් වෙන මේ කූඩුව. මේ කූඩුව තමයි මම. එතකොට මේ කූඩුවට මෛත්‍රී කළා හරියනවද? අනිත් පාර මේ මෛත්‍රී කරන්න ඕන මොකකටද? මේ මොකද්ද මෛත්‍රී කිරීමේ පරමාර්ථය? මෛත්‍රී කිරීමේ පරමාර්ථය අපේ හිතේ තුල තියෙන ද්වේෂය අයින් කරලා අනුන්ට යහපත් චේතනාවක්, යහපත් සිතුවිල්ලක් පවතුලා අනුන් කෙරෙහි පිරිසිදු චිත්ත කිරණ පැතිරීමයි චේතනාව. එතකොට මට මෛත්‍රී කරගත්තාම හරියනවද? නෑ. මේක ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවේ තියෙන කතාවක් නෙමෙයි. මේ මම කියන වචනේ, මම කියන්නේ අන්තවාදී දෙයක් බව බුදුහාමුදුරුවෝ නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති කියලා බුදුහාමුදුරු පැහැදිලිව කළා. ඒ නිසා මේ මමයයි ගැනීම, මගේයයි ගැනීම, මගේ ආත්මයයි ගැනීම වැරදි. ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා මට මම මෛත්‍රී කරගෙන හරියන්නේ නැහැ. මම මෛත්‍රී කරන්න ඕන මට පමණක් නෙමෙයි, සමස්ත විශ්වයටම, ලෝක සත්වයන්ටම, හැම කෙනෙකුටම, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ සත්තා, භවන්තු සුඛිතත්තා කියලා. ඒ නිසා මේ පරම මෛත්‍රියක් තියෙනවා. පරම මෛත්‍රිය භාවනා කරනකොට අපේ හිතේ පිරිසිදු බවක් ඇති වෙන්න ඕන. කොයි ආකාරයටද අපි මේ අධිෂ්ඨානයක්, එහෙම නැත්නම් පිරිසිදු චේතනාවෙන් යම් කොට යහපතක් කරන්න කියන එක එන්නේ එතෙන්දී. හැබැයි සම මෙත කියන එක ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ හැම කෙනෙකුටම සමාන. දැන් මට විශේෂයක් කළා, මගේ අයිට විශේෂයක් කළා, මගේ නොවන අයිට විශේෂයක් කරලා හරියන්නේ. ඒක සීමා කිරීම, ඒක කොටු කිරීම, ඒක වෙන් කිරීම. ඒ නිසා මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙම්මා, නිදුක් වෙත්වා, සකදාගාමි ඵලයෙන් නිරෝධ වෙත්වා, අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා, අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. මෙන්න මේක තමයි ආර්ය පරම පිළිතුරු. අර බ්‍රහ්ම සතර බ්‍රහ්ම විහරණේ පරමයිත්‍රී භාවනාව. එතෙන්දී කිසි කෙනෙකුට වෙනසක් කළේ නැහැ. කිසි කෙනෙකුට අඩුවක් පාඩුවක් කළේ නැහැ. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයේ නිදුක් වෙත්වා. සෝතාපන්න ඵලයේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු නියම නිවැරදි සතර අපායෙන් මිදී නිදහස් වන ඒ දුකින් නිදුක් වෙන ධර්මය. සතර අපායට යනවනම් දුක. සතර අපායෙන් මිදී නිදහස් වෙනවනම් අන්න නිදුක්ක. එතකොට සතර අපායෙන් මිදී නිදහස් වෙන්නේ සෝතාපන්න ඵලයට පත් වීම. ඒ වගේම මමද සියලු රෝග සියලු සත්වයෝ සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. මේ සියලුම රෝගය ඇති වෙන්නේ අර සකදාගාමි ඵලයට පත් නොවීම නිසා. ඒ නිසා රාග දේස මෝහ සියලු රෝග වලින් මිදී නිදහස් වෙනවා අර සකදාගාමි ඵලයෙන්. ඒ වගේම අනාගාමි ඵලයෙන් නිරාමිෂ සුවය ලැබෙනවා, අනික ඒවා ආමිෂ සුවය. ඒ නිසා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා කියන එක කාටවත් අඩුවක් පාඩුවක් වෙනසක් විශේෂත්වයක් කරේ නැහැ. ඒක තමයි සමමෙද, ඒක තමයි පරම මෛත්‍රිය, ඒක තමයි ආර්ය භාවනා, ආර්ය මෛත්‍රිය. නැතුව මේ එක එක්කෙනාට මම, මගේ තාත්තට, මම්මට, මගේ ස්වාමිපුරුෂයාට, භාර්යාවට, දරුවට, මගේ සතුරන්ට, මිතුරන්ට අරවම් මේවා කියලා වැඩක් නැහැ. ඒ නිසා බොහොම සරලයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා කියලා කිව්වා නම් අන්න ඒක කිසි කෙනෙකුට අඩුවක් පාඩුවක් නැහැ, වෙනසක් නැහැ. කිසි කෙනෙකුට වෙනස්කමක් කරන්න නැහැ. හැම කෙනෙකුටම සමසේ මේ මෛත්‍රියපත්. දෙවෙනි ප්‍රශ්නේ කිව්වේ බෝධි පූජා. දැන් මේ බෝධි පූජා පවත්වන එක බුදුහාමුදුරුවෝ අනුගෙන වදාළේ. ඒක දැන් උද්දේශික පාරිභෝගික ශාරීරික කියලා ධාතුන් වහන්සේලා තුන් නමකට බුදු පූජා පැවැත්වීම බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම අනුගෙන වදාළා. ඒකෙන් පළමුවෙනි එක තමයි පිට දුන්න ඇහැටු බෝධියට වන්දනාමාන කිරීම. නමුත් අද මේ 1960 ගණන් වල තමයි මේ බෝධි පූජාව බොහොම බලවත් ක්‍රියාවේ අර අපවත් පීවදාල පානදුරේ ආමඳුරු නම් නිසා. නමුත් ඒ බෝධි පූජා හොඳයි, වරදක් නැහැ. නමුත් අද බෝධි පූජාව හැම අතකින්ම වැරදි පාරකට, වැරදි පැත්තකට ගිහිල්ලා දැන් අපි බෝධි පූජාවක් කරන්න ඕනේ යමක් ඉල්ලන්න නෙමෙයි, යදින්න නෙමෙයි. යාජකෙක් වගේ වැඳ වැටිලා භක්තියෙන් අනේ මට මේ මේවා ලබා දෙන්න, මේ මේවා ලබා දෙන්න, මේ මේවා ලබා දෙන්න කියලා අද ඉල්ලා. නමුත් බෝධි පූජාවක් පවත්වන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. දැන් බෝධිය කියන්නේ ගෞතම බුදුපියාණන් වහන්සේ මේ රාග දේශ මෝහ කියන කෙලෙස්, සව් කෙලෙස් නැසා නික්ලේශී තත්වයට, එහෙම නැත්නම් බුද්ධත්වයට, රාග බව උදුරා දමන්නට, ද්වේෂ බව උදුරා දමන්නට, මෝහ බව උදුරා දමලා බුද්ධ කියන තත්වයට පත්වෙන්නට උපකාර කරගත්ත, උදව් කරගත්ත මේ වෘක්ෂය මුලදී තමයි බුදුහාමුදුරුව මේ සෞඛ්‍යයේ සුදුරා දෙන්නේ. ඒ නිසා මට මේ බෝධින් වහන්සේගේ ඒ බුද්ධ ශක්තියෙන් මගේ හිතේ තියෙන කෙලෙස් සහ මුලින්ම උදුරා දමන්නට මේ බෝධින් වහන්සේගේ මේ ශක්තිය බුද්ධ ශක්තිය උපකාර වෙලා මගේ හිතේ තියෙන රාගය ద్వේෂය මෝහය උදුරා දමන්නට මේක හේතු වේවා කියලා අපි අදිෂ්ඨානයක් කරලා ඒ චිත්ත ශක්තිය පිරිසිදු කරගන්න පුළුවන් එතන විනාඩි 5කටවත්. එතකොට ඒ විනාඩි 5ට අපි ඒ බුද්ධ ශක්තිය ඇති කරගෙන අපේ හිතේ තියෙන රාගයෙන් තොරව ద్వේෂයෙන් තොරව මෝහයෙන් තොරව අපිට පුළුවන්කම තියෙනවා සත්‍යක්‍රියාවක් සත්‍යක්‍රියා බලයක් මතු කරගන්න. දැන් මේ සත්‍යක්‍රියා බලය කියන්නේ මහා විශ්ව ශක්තියක් මිනිහෙකුට ඇති කර හැකි ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියලා හැම ගාථාවකම අවසානයේ කියන්නේ ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. මේක තමයි මේ සත්‍යක්‍රියා බලය. ඒක නිසා මේ බෝධීන් වහන්සේට අපි මල් පහන් පූජා කළා මේ පෑන් පූජා කළා ඊට පස්සේ අපි විම ඉඳගෙන මේක මෙනෙහි කරන්න ඕන. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ ඒ සියලු කෙලෙස් නසලා රාග බව, දේශ බව, මෝහ බව උදුරා දමලා ඒ සෞකලෙස් නසා බුද්ධත්වයට පත් උනේ මේ බෝධීන් වහන්සේ. ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ හිතේ ඒ රාගය, ද්වේෂය, මෝහය ඉවත් වී සිත පිරිසිදු වෙත්වා, චේතෝ විමුක්තිය, මනස පිරිසිදු වෙත්වා, ප්‍රඥා විමුක්තිය. ඒ අදිෂ්ඨාන බලයෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒ සත්‍යක්‍රියා බලයෙන් අවශ්‍ය නම් තමන්ගේ කාට හරි කරදරයක් බාධකයක් වෙලා තියෙනවනම් ඒ සත්‍යක්‍රියා බලෙන් යාට යහපතක් සුවයක් සැපතක් ශාන්තියක් සිතක් වේවා කියලා එහෙම කියන්නේ. ඒක ඉල්ලීමක් එහෙම නෙමෙයි. ඒ සත්‍යක්‍රියා බලේ ඒ මනසේ පිරිසිදු චේතනාව චිරිත බලේ කරන දෙයක්. ඒක රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ බෝධි පූජාව කිරීමේ නියම ක්‍රමය මේකයි. මේක තේරුම් නොගත්ත මිනිසු තමයි අද බෝධීන් වහන්සේට ගිහිල්ලා වැඳලා අනේ බෝධීන් වහන්සේ එක්ක බෝධියේ ඉන්න වෘක්ෂ දේවතාවගෙන් එක්ක බුදු පිළිමෙන් ඉල්ලනවා අනේ මට මේ විභාගේ පාස් කරලා දෙන්න, මට මේ ලෙඩේ හොඳ කරලා දෙන්න, මට මේ වැඩේ කරලා දෙන්න, මට ළමයි හම්බ කරලා දෙන්න. අරවා මේවා ඔන්න ඒක යදීම. ඒක දේව සංකල්ප. දැන් දේව සියලුම දේවාගම් වල දෙවියෝ ගාවට ගිහිල්ලා යදීම යාඥා කරනවා කියන්නේ. මේ බුද්ධ දේශනාවේ යාඥා කිරීමක් නැහැ, යදීමක් නැහැ, යාජකෙක් බවට පත් වෙන්න ඕනේ නැහැ මිනිස්සු. බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ ආත්ම ශක්තියක් තියෙනවා, ආත්ම විශ්වාසයක් තියෙනවා, ආත්ම දෘෂ්ටියක් තියෙනවා. තමන්ගේ මනසේ ශක්තිය පිරිසිදු කරගෙන ඒ මනසේ ශක්තිය පාවිච්චි කරන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. මේ වගේ සත්‍යක්‍රියා බලයක් මතුරු වෙන්න පුළුවන්. ඒකයි මිනිසුන්ට තියෙන ශක්තිය. ඉතින් ඒක අද සම්පූර්ණයෙන්ම අභාවයට ගිහිල්ලා අභාවිතයට ගිහිල්ලා දැන් මිනිස්සු යඩ යඩ ඉන්නවා අර දේව සංකල්ප වලට. දැන් ඔය හුඟා දේවාල වලට ගිහිල්ලා බුදු පූජා තියලා යදිනවා, යාඥා කරනවා, ඉල්ලනවා. ඉල්ලපු දේවල් ලැබුණා සංසාරෙ දික් කරනවා. ඉල්ලන්නේ තමන්ටම. ආයි වෙන කාටවත් එහෙම ඉල්ලන්නේ. ඉල්ලන්නේ කාටද? තමන්. දැන් සංසාරෙ දික් කරනවා. සසර දික් වෙන හැම දෙයක්ම ඉල්ලලා ලබා ගත්තොත් අදින්නා දාණයට වැඩිලා සංසාරෙ දික් වෙනවා. දැන් හැබැයි පෘථග්ජන පුද්ගලයා මෙහෙම ඉල්ලලා ලබා ගන්න එකෙන් ඒ වෙලාවේ මේ මොහොතේ සතුටක් වෙනවා. සංසාරෙට ණය වෙනවා. ණය වෙලා ඒ ණය ගෙවන්න නැවතත් යලි යලි දීපි ආයි ණය ගෙවුවා. මේ සතර දික් වෙනවා, දික් කර කර යන්න වෙනවා. ඒ නිසා අපි කවදක්වත් කාගෙන්වත් ණයට වගේ ඔයගේ ණය වෙන්නේ ඉල්ලන්න හොඳයි. අපේ මනසේ ශක්තිය මතු කරගෙන සත්‍යක්‍රියා බලයෙන් අපි මේ කෙලෙස් අයින් කිරීමයි බුදුහාමුදුරන්ගේ දේශනාව තියෙන ඔක්කොම ඉල්ලීමක් නෙමෙයි කෙලෙස් අයින් කිරීම. කෙලෙස් අයින් කරනවා නම් අන්න අපි අපේ හිත පිරිසිදු වෙනවා. එතකොට අපි ලද්ද දෙයින් සතුටු වෙලා මේ අල්පේච්ඡතාවෙන් නිවනට මඟ හදාගන්න. නෑ ජානතෝ වලට පස්සේ පස්සද, ඒ කියන්නේ ජානතෝ කියන්නේ දැනීම, පස්සතෝ කියන්නේ දැකීම. හැබැයි මේ අතරේ තව පියවර තුනක් තියෙනවා. ඥානතෝ කියන්නේ දැනුම. දැන් මම මේ කියපු එක තේරුම් අරගෙන ඔයගොල්ලන්ට යම් දැනුමක් ලැබුණා. ඊට පස්සේ තියෙනවා පජානතෝ. පජානතෝ කියන්නේ මේක ප්‍රජනනය වෙන බව, මේක ජනිත වෙන හැටි, තමන්ගේ හිතේ මේ දේවල් ජනිත වෙන හැටි දැකීම පජාන. ඊට පස්සේ සම්පජානති. සම්පජානකාරී හොති. සංප්‍රජාන. සම් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය ප්‍රජනනය වෙන ආකාරයක් දක්වන. ඒ දැක්කට පස්සේ ඒ බුද්ධලයාට හේතුඵල ධර්මයට බහ ගලපා බලා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන ධර්මයට පත් වුණාම අන්න දැක ගන්න. අන්න සම්දිට්ඨිකෝ. අන්න දැක්ක සම්දිට්ඨිකෝ. මේ සම් දකින්නෝ. මොකද සම් දකින්නවා කියන්නේ? අපි මේ සංසාරයේට සාරයි කියලා බැඳෙන ආකාරය දකින්න. ඒක නිසා සම්ම දක්කාතා. ඒ නිසා දැන් ඥානතෝ, පජානතෝ, සම්පජානකාරී හොති සම්ම දක්කාතා. ඊට පස්සේ ධම්මෝ සම්දිට්ඨි. අන්න ඊට පස්සේ ඒක පියවර විග්‍රහ කරලා තියෙනවා නොයෙකුත් තැන්වල ත්‍රිපිටකේ. නමුත් ඔයා දැන් මේක ඥානතෝ දන්නේ නැහැ, පස්සදෝ දන්නේ නැහැ, අනිකේව කොහොමද දන්නේ නැහැ. අර සම්ප්‍රජානකාරී යෝති සම්ම දක්ඛාතා ධම්මෝ සම්දිට්ඨිකෝ තමයි වැදගත්ම පියවර. මෙයා තමන්ගේ හිතෙන්ම තමන්ම කල්පනා කරලා කරගන්න ඕන දේවල්. මේ අහලා දැනගත්ත විතර හරියන්නේ නැහැ. දැන් මෙතන දතා කියන්නේ ඔන්න සුතා. සුතා කියන්නේ මේ ශ්‍රවණය කිරීම. ඊට පස්සේ තියෙනවා සුතා, දතා, විජතා, පරිචිතා, මනසිකරෝතා. දතා, සුතා. සුතා කියන්නේ බහුසුත බව ශ්‍රවණය කළා. ඊට පස්සේ දතා. ඊට පස්සේ විජතා, විචක්ෂණ ඥානෙ. ඊට පස්සේ පරිචිතා. ඊට පස්සේ මනසිකරෝතා. අර හතරම ආයිසරිය වෙන වෙන වචන වලින් කියනවා. තව ඕකේ නොයෙකුත් ආකාරව නොයෙක් වචන වලින් මේවා කියන්න පුළුවන්. ඔය මාත් එක ප්‍රශ්න අහන්න පුළුවන්.
මයික් එක ගන්නවා අපිට
දැන් මේ පරම මෛත්‍රී භාවනා කරන්නේ අනුන්ගේ වෛරය නැති කරන්න නෙමෙයි. තමන් මහත්ය මෛත්‍රී කරනවා නම් ඒගොල්ලෝ ඕන එකක් කරගත්තා. ඒගොල්ලෝ කරගන්න දේ ඒගොල්ලන්. දැන් අර මේ අපිට අනිත් මිනිසුන්ගේ මෛත්‍රී තරහව අයින් කරන්න බෑ, කරන්න ඕනෙත් නෑ. අපිට අයින් කරගන්න ඕනේ මොකද්ද? තමන්ගේ හිතේ උපදින වෛරය අයින් කළා, ඒ මිනිසුන්ටත් මෛත්‍රී කරන්න. එතකොට ඒ මිනිසුන්ට නෙමෙයි තමන් මේ මෛත්‍රී කරන්නේ තමන් වඩා රැස් කරන වලල්ලක් සකස් කරගන්න. මෛත්‍රී කරන වලල්ලක් සකස් කරගන්න. එතකොට ඒ මිනිස්සු මොනව කළත් අපිට ඒවා එන්නේ නැහැ. ආපහු එහෙම බූමරංගයක් වගේ යනවා. දැන් හරියටම පරම මෛත්‍රිය වඩලා තමන් වටා රැස් කිරෙන වලල්ලක් හදාගත්තා නම්, සකස් කරගනම් ගත්තා නම් ওই භූත ප්‍රේත බලවේග එන්නේ නැහැ. දැන් ওই මහත්යාට කවුරු හරි වසක් මිසක් දුන් දෙන්න හැදුවත් ඒක දෙන්න බැරි වෙනවා. එක එක දුන්න වහම යනවා. ඊට පස්සේ තමන්ට බැරිලාවත් ওই මහත්යාට කවුරු හරි වෙඩි තියන්න ආවත් ඒක අහකට යනවා මිසක් අර රැස් කිරෙන වලල්ල පසාරු කරගෙන යන්න බෑ. දැන් නායක සත්වෙක් වගේ සතෙක් මොකෙක් හරි කණ්ඩායමක් අර මෛත්‍රී කිරින වලල්ල තියෙන නිසා ඒ සත්තුන්ට ද්වේෂයෙන් ඇහිලා එහෙම කරන්න බෑ, එහෙම විෂක් වෙලන්න බෑ. ඉතින් ඒක නිසා ඒකනේ කිව්වේ අර දසානිසංස මෙත්තානිසංස සූත්‍රයෙන් ඔක්කොම කිව්වේ ඕකයි. ඒ නිසා මේ සියලු ආකාරයේ ආපත්‍ය තියෙන ඔය මෙත්තානුසතිය නියම වශයෙන් බාර. හැබැයි නිවනට මෙත්තානුසතිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එක පැත්තක් විතරයි. හැබැයි ඒක වැදගත්. අසුභානුසතියයි මෙත්තානුසතියයි මරණානුසතියයි බුද්ධානුසතිය හතරම එක සමානව එක විටම ඒ අවශ්‍ය අවස්ථාවේ වඩන්න ඕනේ. ඒකයි සතර මේ චතුරාර්ය සත්‍ය. සෝවාන් ඵලයට
නිසිතේ
මෛත්‍රිය කරන්න සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ. ඕනම සුදඥාන පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මෙත්තානුසතිය වඩන්න, මෛත්‍රී කරන්න. ඒක බුදුහාමුදුරුවෝ කිව්වා ඕනම සුදඥාන පුද්ගලයෙකුට මේ මෛත්‍රිය පිළිබඳ හරි තේරුම් ගත්තාම අසුභානුසතිය මෙත්තානුසතිය දෙකම වඩන්න පුළුවන්. හැබැයි බුද්ධානුසතිය මේ මරණානුසතිය නම් අනුපස්සන ඒවා සෝතාපන්න ඵලයේ සඳහාම උපකාර වන දේවල්. ඕනම කෙනෙකුට පුළුවන්. දැන් අද මෙතන මේක හරියට අහගත්තා නම් අද ඉඳන්ම තමන් වටා ඒ රැස් කිරින වල සකස් කරගන්න මේ තමන්ගේ හිතේ ඇති වුණු රාගය, ද්වේෂය, මෝහය මයි අර මෛත්‍රියෙන් ද්වේෂය හා මුලින්ම අයින් කරන්න. ඒක කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. ඕනම කෙනෙකුට මනසක් තියෙනවා නම් ඒක පුළුවන්. මනස නැති කෙනෙකුට නම් බෑ. ඒක වළක්වන්නත් පුළුවන්. අලුතෙන් කර්ම සකස් කිරීම නවත්වන්න තමයි වැඩිම පුළුවන්. දැන් අර අතීතයේ කර්ම ශක්තිය අලුතෙන් කර්ම ශක්තියක් හැටියටයි මතුවේ. ඒකට අලුත් කර්ම ශක්තියක් උපදින්නේ නැත්නම් අර අතීතයේ ඔක්කොම අහෝසි. හැබැයි මෙත්තානුසතියෙන් පුළුවන් මේ ද්වේෂයෙන් කරන කර්ම ශක්තියෙන් ඉවත් කරන්න පමණයි. රාගයෙන් කරන්නේ බෑ. ඒකට අසුභානුසතිය. මෝහයෙන් කරන්නේවත් බෑ. ඒව මරණානුසතිය බුද්ධා. ඔව් සිතේ දැන් මේ මේකයි ඔව් හරි ඔය මහත්තයා කියපු එක තේරුණා. දැන් අපි බෞද්ධයන් හැටියට සිත එකඟ කර ගැනීමද වැදගත්, සිතේ උපදින කෙලෙස් අයින් කිරීමද වැදගත්. කෙලෙස් අයින් කරන්න නම් අපි දෙපැත්තක් ද්වේෂය අයින් කළා, මෛත්‍රිය ගන්ඩෝ, රාගය අයින් කළා, නෙක්කම්ම ගන්ඩෝ, මෝහය මානය අයින් කළා, නියතමානී වෙලා උපේක්ෂා සිතක් ගන්ඩෝ. ඒක කරන්නේ නැතුව හිතේකින් කරගත්තට වැඩක් නැහැ. හිතෙන් කරගන්න පුළුවන් ඕන තරම්. දැන් බල්ලෙකුට බල්ලෙකුටත් පුළුවන් හිතේකින් කරගන්න. දැන් ඒ කතා හිතේකින් කරගන්න නැතුව අර කුරුමානක් අල්ලලා ගොදුරක් අල්ලන්න යන්නේ නැහැ. ඒක හිතේකින් කරගන්න. ඒක නෙමෙයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය මේ හිතේ උපදින කෙලෙස් අර කෙලෙස් අයින් කරලා ඒ වෙනුවට අර ඊට ප්‍රතිපක්ෂ වූ නික්ලේශී ගතිය අපි අතුලට ගන්න. ද්වේෂය අයින් කරලා මෛත්‍රිය පුරුදු කරගන්න පුහුණු කරගන්නවා. රාගය චන්ද්‍රාගය අයින් කළා විත රාගී වෙන්න ඕන. මෝහය මානය අයින් කළා විත මෝහී වෙන්න ඕන. උපේක්ෂා සිතක් ඇති කරගන්න. ඒකයි මේ කෙලෙස. එතකොට මේක මේ භාවනා ක්‍රම දෙකක්. දැන් බුදුහාමුදුරුවෝ මුල් කාලේ අවුරුදු 6 ඔය හිතේකම් කරගන්නලා උත්සාහ කරලා ඥාන ලැබුවා. නොයෙක් නොඉඳිනා දහ දුක් වෙන වැඩක් වුණාද නැහැ. කෙලෙස් අයින් වුණේ නැහැ, අයින් කරේ නැහැ. ඊට පස්සේ අර බොමුලට ඇවිල්ලා මේ ආනපාන සතිය ඔය ඔයන්නෝ කියන දෝතාවේ තියෙන ඔය දෙපැත්තයි කළේ. මේ කෙලෙස් මුලින් ගලවා දමන්නට අර මෙත්තානුසුතිය, මරණානුසුතිය, බුද්ධානුසුතිය, අසුභානුසුතිය වෙයි. අතරාජපට්ඨාන කියන්නේ ඒ චතුරාර්යක වැඩිමෙන් කාය කායනුපස්සනාව, වේදනා වේදනාපස්සනාව, චිත්තය චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව වැඩි. හැබැයි ඔය හිතේකම් කරගන්න ඕන කෙනෙකුට පුළුවන් ඒක. හැබැයි මේ වෛද්‍ය විද්‍යාවේ යම් යම් රෝගවලට අද බටහිර ලෝකෙ හැමතැනම අබෞද්ධ රටවල් වල ඔය කියන හිතේකම් කරගැනීම කරනවා. ඒක හොඳයි, වරදක් නැහැ. ඒකේ යම් යහපතක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියපු මේ කෙලෙස් උදුරා දමන්නට නම් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හේතුව කෙලෙස් తాවකාලිකව යටපත් වෙනවා. නැවත කොයි මොහොතේ අර කෙලෙස් ආයි මතු ආයි. එනිසා කෙලෙස් යටපත් කිරීම බුදුහාමුදුරන් ක්‍රමයේ නෙමෙයි. කෙලෙස් උදුරා ගැනීම දැන් මේක හරියට ওই මාත්මය කියන කතාව දැන් හිතේකම් කරගන්න දැන් ගහක් තියෙනවා, වල් ගහක්. මේක අගින්න කපලා 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 ඔන්න පොළොවේ මට්ටමට කැපුවා. දැන් ගහ නැහැ. දැන් ගහ නැහැ. හැබැයි තව සුමාන දෙකක් යනකොට ගහේ අර මුල තියෙන හින්දා ආයිනවා. යායන් තන්නා පොණෝ වල් පුන පුනාම ඒ බව ඒ ගැටි නැවත නැවත බලන්න. ඒක නිසා දැන් අපි කරන්න ඕනේ මොකද? මුලින්ම වල් ගහ උත්තර. නැතුව මේ ගහ අපරායින්ට හැමදාම කපන්න වෙනවා. හැමදාම කියන. හැමදාම කපන්න. හැමදාම එකඟ කරගන්න වෙනවා. මොකද අද එකඟ කරගත්ත හිතාට මෝහය තියෙන නිසා තව සුමානකින් ආයි ඉන්නේ. ආයි මිසෝ. ආයි කම්පැනි. ආයි බයිට් බයිට්.
දේශනාවට අදාළ ප්‍රශ්න නෙවෙයි, සමය සම්පූර්ණ නිර්මාණවාදයක් නෙමෙයි කියනවා. නිර්මාණවාදී අදහස් අපේ ධර්මයට ඇතුල් වෙලා
තියෙනවා. 99%ක් අද තියෙන බුද්ධ ආගමේ ඔය කාරී ඉතින්
දීගණිකායේ සුව මේ සූර්ය වචස නෙමෙයි දෙවඟන මාතලි දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා ඇගේ ගුණ වර්ණනා කරා. දේවමාංශේ උපේක්ෂා සාගතව එතන කිසි අදහ පරකරන්නේ. ඉතින් මේ විදිහට මේ ශක්තිය දෙලියෝ විවාහයෙන් හම්බ වෙන්න ඒ අවස්ථාව සලසා ගන්න එන්නේ. ඉතින් දැන් මේ විදිහට මේ අපේ ධර්මයට දැන් මම කියන්නේ යන්නේ එකයි දේවත්වය.
ඔව් කොහොම වැරදි
වැඩ. කොහොමද කියන එකයි.
ඒක 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 මෙහෙමයි. දැන් ඔය දැන් ඔතන මේ මේ මහත්තයා කියන කතාව ඇත්ත. දැන් මාගදී භාෂාවේ හැමෝ සක්‍ර දෙවියෙකුත් නැහැ මාතලිත් නැහැ දෙවඟනත් නැහැ ඔතන ඉන්නේ දේව කොට්ටාසයක්. දේව කියන්නේ ඒ කාලේ ලංකාවේ හිටිය දේව ගෝත්‍රයක්. දැන් සක්කස්ස දේවානම්ින්ද කියන්නේ දෙවියෙක් නෙමේ අර චක්විති පරපුරේ හිටිය දේවානම්ින්ද කියන තාවතින්තර කියන නගරයේ හිටිය රජු. ඒ කාලේ කිව්වේ දෙවියෝ කිය දේවා කියලානේ. දැන් දේවයන් වහන්සේ මේ දේවයන් වහන්සේ කියන එක මේ ත්‍රිපිටක පරිවර්තක කාර්ය පොළොන්නරු යුගයේදී ඊට පස්සේ කාලෙක මේ දේවත්ව සංකල්පයකට අරගෙන මේක සක්කස දේවානම්ින්ද පරිවර්තනය කළා සක් දෙවිඳු කියලා. ඒ වගේම මාතලී කියන්නේ රියකරු. දෙවියන්ට මොකටද රියකාරී? ඒ කාලේ හිටියා මාතලී කියලා කරත්තේ අර අස්ස කරත්තේ ලෝනේ මිනිහෙක් රජුරුවයි. අන්න එයා. ඒ වගේම දෙවඟන කිව්වේ යම් කිසි ආකාරයක මේ දේවීන් වහන්සේ කෙනෙක්. දේවීන් වහන්සේ කෙනෙක්. දෙවියන් ඔය කියන උප්පත්ති දේව බලන්න කාටවත් බෑ. උප්පත්ති දේව ඉන්නවා. නමුත් පෘථග්ජන පුද්ගලයන්ට බලන්න බෑ. දෙවියෝ ඉන්නවා නැත්නම් නෑ. හැබැයි දෙවියෝ වර්ග තුනක්. උප්පත්ති දේව, සම්මත දේව, විසුද්ධි දේව. ඔය කියන උප්පත්ති දේවයි සම්මත දේවයි කලවම් කරගෙන වැරදි දේ පරිවර්තනය කිරීම නිසා අද මේ ලංකාවේ ඉන්න සියලුම මිනිස්සු දේව සංකල්ප වල යට වෙලා දෙවියෝ ගැන දැන් කතරගම දෙවියෝ කියලා කෙනෙක් නැහැ. විසුන් දෙවියෝ කියලා කෙනෙක් නැහැ. හැබැයි ඔතන දෙවියෝ ඉන්නවා. ඔතන දෙවියෝ නැත්තේ නැහැ. ඔතන දෙවියෝ ඉන්නවා. ඔතන බලවේග තියෙනවා. හැබැයි ඒකට අපිට නම් දාන්න බෑ. ඔතන ඉස්සෙල්ලාම ඇතුලේ මහා සේන දේවාලය. ඊට පස්සේ ඒක කතරගම දේවාලය වුණා. ඊට පස්සේ අර ස්කන්ධ පුරාණ යාවට පස්සේ සෙල්ල කතරගම වැඩිහිටි ගන්නේ. ඊට පස්සේ ස්කන්ධ දෙවියෝ. ඒවා ඔක්කොම මේ ඉන්දියාවෙන් ආපු දේව සංකල්ප මිසක් බුද්ධ දේශනාවට ගැළපෙන දේවල් නෙමෙයි. හැබැයි දෙවියෝ ඉන්නවා. දෙවියන්ට අපි පින් දෙන්න ඕන. දෙවියෝ ඉන්න ඒ අය උප්පත්ති දේව. ඒ අය මේ ද්වේෂයෙන් වෙන් වූ අය. දෙවි කෙනෙක්ගේ තේරුමකු යම් කාලයක මිනිහෙක් වෙලා මේ ද්වේෂය හිතෙන් අයින් කළා ඔය මෙත්තානුසුද්ධිය වැඩි ද්වේෂයෙන් වෙන් වූ. අන්නේ දේවත්වයට පත් වෙලා. ඒව බොරු කතා.
මාර ඒ වෙනවා මාර පරාජයේදී මේ දෙවියෝ ඔක්කොම පැනලා.
ඔය බොරු කතා.
අන්න ඒ නිසා මම ඒක කිව්වේ.
ඒව කතා. ඒව මේ මෙහෙමයි. ඔය සාහිත්‍යකාරයෝ පස්සේකාරයක ලියපු කතා වලට රැවටෙන්න එපා. ඒව දැන් අත්තරින කාලේ දැන් චීන බැඳපු කොන්ද බැඳපු චීන්නු නෑ. ඔවා කිව්වට. දැන් ඒවට
රැවටෙන්න. දැන් නැති මගේ තව ඉස්සරහට. දැන් මේ විදියට ඇවිල්ලා
දැන් මේ ප්‍රශ්න ඔව්.
කොළලරේකේදී යම් ප්‍රමාණයකට හින්දු සමයේ බලපෑම නිසා විශ්වයා
ගම් ප්‍රමාණයකට නෙමෙයි පොළොන්නරුවේ තමයි පූජාවලිය ලියලා තමයි 99%ක් මේ දේව සංකල්ප ඔක්කොම බුද්ධ දේශනාවට බුද්ධ ධර්මයට ඇතුළත් කරලා ආගම් සංකල්ප ඇති කරලා ඔය ඔක්කොම වර්ණනා සංස්කෘත වර්ණනා ඔක්කොම කලේ පූජාවලිය.
ඊට පස්සේ ආන්දුනේ නුවරයේ වෙනකොට දේව සංකල්පය ඉතාම ඉහළින් යනවා. දැන් ගොඩගම අසිරහම්ගේ පරිශ්‍රාත්මක මේ පොතේ තියෙන සන්නග්‍රහම්ගම් පිළිවන් පොතේ සෑහෙන විවිධ විදිහේ කළු කුමාර දෙවියෝ, කළු බණ්ඩාර දෙවියෝ, රජබින්දු දෙවියෝ විවිධ ආකාරයේ දෙවියෝ.
ඔව් ඒක හරි.
මේ දේව සංකල්පය දැන් විශාල වශයෙන් බුද්ධ ධර්මයත් එක්ක එකතු වෙලා තියෙනවා. සමහර පන්සල් වල ප්‍රමුඛ ස්ථානයේ තියෙන දෙවියෝ.
ඔය ඒක ආදායම් මාර්ගයක් නේ හොඳ.
ඔව් ඊළඟ
ඒක හොඳ ව්‍යාපාරයක් නේ.
මේ දේව
අද මේ ඒවා නෙමේ දැන් දේවාල නෙමේ දැන් බලන්න බෙල්ලන්විල ගිහිල්ලා නවගමුවේ ගිහිල්ලා කලුතරේ ගිහිල්ලා කතරගම ගිහිල්ලා කෝටි ගණන් මාසෙට හම්බ කරන ව්‍යාපාර. ඒ විතරක් නෙමේ අද සීල ව්‍යාපාර තියෙන. අද භාවනා ව්‍යාපාර තියෙන. අද තොරන් ව්‍යාපාර තියෙන. වෙදක් කුඩු ව්‍යාපාර තියෙන. ඔක්කොම ව්‍යාපාර. තරංග මේවා බුද්ධ දේශනාවට ගැලපෙනවා නෙමෙයි. මේවා මේ දේහ සංකල්පයෙන් ආපු පස්සේ කාලයක හදාගත්ත මිනිස්සු ඒ අයගේ අර සුඛ විහරණය සඳහා ව්‍යාපාර සඳහා ආදායම් එකතු කරගත්තේ ගැනීම සඳහා යාඥා කිරීම සඳහා යැදීම සඳහා එකතු කරගත්ත ඒවා ඕව දැන් අයින් කරන්න කාලය හොඳයි. දැන් මොකද්ද මහත්තයාගේ ප්‍රශ්නයක් තියෙනවද?
අයියෝ නම් පස්සේද සෝ මම් පස්සේ එතකොට අතේ වෙලා තියෙන්නේ ධර්මයේ නදී අර විදිහේ දේවත්වයන් බොහෝ විට අපි ආරෝපණය කරගන්න. ඊළඟ ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ අපේ මේ
දැන් ඔය මහත් ප්‍රශ්නයක් ඇහුවේ නෑ විතර යන්නේ
කියලා. දේවත්වයේ අපේ බුදු සමයට මේ විදිහ විශ්වාස කරගැනීමෙන් අපිට බුදු සමයට
ඒක හරි ඒක
වෙන බලපෑම.
හරි.
ඊළඟ එක තමයි මගේ
ඒක තමයි තේරුම් ගත යුතු නැතුව මේ
ඊළඟ එක තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි මුලක් නක්ෂත්‍රය. නක්ෂත්‍රය
හැබැයි නක්ෂත්‍රය කියන එක එහෙමයි. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් නක්ෂත්‍රය තිබුණා. ඒක බුදුහාමුදුරුවෝ ඒක අධිකලේ එකක් නෙමෙයි. ඒක පුලස්ති අර ඊශ්වර යා කාලේ ඉඳන්ම දැන් බුදුහාමුදුරුවෝ පොඩක් ඉපදෙනකොටත් නැකත් බැලුවා බමුණ 21 වෙනක් කියලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කවදක්වත් නැකත් බැලීම තරම් අහින් කළේ නැහැ. බුදුහාමුදුරුවෝගේ කිං කරිසති තාරක. ඒ කියන්නේ ඒක මේ හොඳට තේරුම් ගත යුතු දෙයක්. මේ හේතුඵල ධර්මයේ පටිච්චසම උපාද ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයාට අර නක්ෂත්‍රයෙන් අපල උපද්දව කියන ඒවා ලැබෙන ආකාරයේ හේතුව දැක්කාම ඒකෙන් අයින් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මිනිහට නක්ෂත්‍රයෙන් වැඩක් නැහැ. මේ හේතුඵල ධර්මයේ දැක්ක කෙනෙකුට නක්ෂත්‍රයෙන් වැඩක්
නැහැ.
ඔව් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ප්‍රශ්නයක් තියෙනවා නම්
අහන්න. දැන් උදාහරණයක් ඇදිරා මේ ඉය පෙරේ මේ සලසුණු අන්‍ය රාශිය තුලා රාශියට සංක්‍රමණය වුණා කියව තාම ඉන්නේ සෙන්සුරුට. මේ අන්‍ය රාශිය දැන් සෙන්සුරුට තුලා රාශිය ඉස්සෙල්ලා තියෙනවා කිලෝමීටර 142 කෝටි 70 ලක්ෂ. දැන් ඉවරද? දැන් අද අපට ලං වෙනා කියල ඒක කිලෝමීටර දවසෙන් මේ
දැන් මොකද ප්‍රශ්න මාධ්‍යයන්ට?
ඉතින් ඒක නෑ හම්බුනේ කියන්නේ නෑ. මේ විදිහට දේවත්වය
දැන් මහත් ප්‍රයෝජනයක් කරනවා නම් කරන්න නැන්න ප්‍රශ්නයක් ගන්න.
ඔව් නෑ හම්බුනේ. මං හැම එකයි මේකදී මේ විදිහට අපි මේ බෞද්ධයෝ මේ විදිහට මේවට රැවටිලා ඉන්නේ.
දැන් මේ රැවටිලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් ඔය වැරදි උගන්වන නිසානේ. උගන්වලා තියෙන්නේ මොනවද? වැරදි. උගන්වලා තියෙන දහම් පාසල් පොතේ තියෙන්නේ මොකද්ද? දේව සංකල්ප. ඔක්කොම ආශ්චර්යවත් අද්භූතවත් අලංකාර වූ වට කරපු කොටු කරපු වැල් වටාරමකින් උගන්වලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් දහම් පාසල් පොතට අර පාසලේ ධර්ම පොතට පිරිවෙනේ පොඩි හාමුදුරුවන්ට ඒ වගේම ලොකු හාමුදුරුවන්ට ඔක්කොම උගන්වලා තියෙන මොනවාද මේ සාහිත්‍ය සංස්කෘතිය ඉතිහාසය වැරදිද මේ දේවත්වය පිළිබඳ දේවල්. ධර්මය කිසි තැනක කාටවත් කවුවත් උගන්වන්න උත්සාහ කළේ නැහැ. ධර්මය යටපත් වෙලා ගියා අර සම්මතය මතු වුණා. ඉතින් ඒක නිසා ඒ වැරද්ද හදනවා මිසක දැන් ඔය බුද්ධාගම පොත් ලිව්ව මිනිස්සු දහම් පාසල් පොත් ලිව්ව මිනිස්සු ඒ මිනිස්සු හිතන්නේ මොකද? ඒ මිනිස්සු හරි දේ කළා. ඒ මිනිස්සු කළේම වැරදි. ඒ මිනිස්සු අනික් මිනිස්සුන්ටත් අර අන්ධයා ඊට ඉස්සෙල්ලා අන්ධයා හැරමිටිය අල්ලගෙන ගියා අන්ධයා මේ අන්ධයාත් ආයි මේ අන්ධයාත් අර හැරමිටියම අල්ලගෙන යනවා වැරදි පාරේ යනවා මිසක් මේ හරි අපි ඔය හැරමිටිය ඔක්කොම අයින් කරන්න මේ අන්ධ බව අයින් කළා. අපි මේ අර මෝහාඳුරෙන් අයින් වෙලා අපි මේ ඇත්ත හොයන්නට පටිච්චසමුප්පාද ධර්මය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒකයි බුද්ධ ධර්මය. ඒකයි බුදුහාමුදුරුවෝ කරේ. ඒකයි බුද්ධ ශ්‍රාවකයෝ කරන්නේ. මේ මහත් ප්‍රශ්න කියන්න ඕනේ. භවාංග සිත හෝ දැන් චුති සිත තියෙනවා, චුති උපත තියෙනවා. භවාංග සිත කියන එක බුද්ධ දේශනාවේ තියෙන වචනයක් නෙමෙයි. මේ විසුද්ධි මාර්ග කාර්යය පස්සේ කාලෙක වැරදි අටුවාවක් කියලා ඇති කරපු එකක් භවාංග සිත. ඒ වගේම තව හුඟක් වචන විසුද්ධි මාර්ග කාර්යය මේ දැන් ඔය මේ භාවනා ක්‍රමවලට හරියට අලුතෙන් වැරදි වචන අර වේදාගමේ ශිවාගමේ සංස්කෘත වචන ආරෝපණය කළ තියෙනවා. ඒකෙන් එක වචනයක් තමයි භවංග සිත. තව ඒ වගේ උඟක් වචන තියෙනවා විසුද්ධි මාර්ග කාලේ අලුතෙන් එකතු කරපුවා. ඒක බුද්ධ දේශනාවේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන පිරිසිදු වචන පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන පිරිසිදු වචන මිස ඔය භව අංග නෑ. භව තියෙන සම්භවං භව භවෝ භවං සම්භවං සම්භූතං සංකුදේ මේ වගේ වචන තියෙන. අනිත් ප්‍රශ්නේ මොකක්ද? චුටි සිත ඒක හරි. චුටි කියන්නේ අපිට හැම මොහොතකම අලුතෙන් චුටි කියන්නේ උපත චුටි කියන්නේ අවසන් වෙනවා. ඒ සිතේ නිස්සරණයම නැත්නම් ගෙවි යාම අවසන් වීම. උපත කියන්නේ උපාද වෙන සිතක් උපදිනවා. ඒ හේතුවක් නිසා යම් හේතුවක් නිසා සිතක් උපදිනවා. යම් අරමුණක් නිසා ඒ අරමුණ නිසා උපදින සිත ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වී අවසාන නිසා යම් හේතුවේ හේතුවේ බල ශක්තිය අවසන් වීම නිසා චුතියටපත් වෙනවා. ඒ කියන්නේ හේතුවක් නිසා සිතක් අරමුණක් උපත ලබනවා. ඒ අරමුණේ ශක්තිය තියෙන තල් ක්‍රියාත්මක වෙනවා. ඒ අරමුණේ ශක්තිය අවසන් වීමත් සමග ඒක චුතිය චුටි කියන්නේ අවසන් වෙලා මරණයට විනාශයට අවසානයටපත් වෙනවා. හැබැයි මේ චුත්තු උපපාද ඥානය කියන එක තේරුම් ගන්න. චුත්තු චුතු උපපාද ඥාන. එහෙම නැත්නම් උදයව්‍යා ඥාන. උදය වැය ඥාන. උදය කියන්නේ උත්පත්තිය, වැය කියන්නේ ඔන්නේ චුති. ඒ නිසා මේක මේ හේතුවක් උපදිනවා, හේතුවක් ක්‍රියාත්මක වෙනවා, හේතුවක් ශක්තිය අවසන් වෙලා චුතියටපත් වෙනවා. ඒකමයි මේ ඔක්කොම හේතුඵල පරම්පරාවක් යන්නේ. මේක අපිට සම්මතයෙන් තීරණය කරන එක තමයි මිනිහෙක් මැරුණා කියන්නේ. නමුත් ඒක සම්මතයක්. එතෙන්දී අපි මේ සම්මතය තමයි අපි ඔක්කොම කරගාගෙන ගින්. නමුත් ඒ පුද්ගලයා නිවන් දකින්නක ආයිත් උපදින. ආයිත් මැරෙන. ආයිත් උපදින. ආයි ජීවත් වෙන. මේ හැම කෙනෙක්ම අර මරණයත් සමග ඊට පස්සේ ආයි උපතක් ලැබෙනවා පොයි. ආයිත් ජීවත් වෙන, ආයිත් මරන. ඒක තමයි චුති උපදින. ඔව් මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මගඵල ප්‍රකාශ කරන්න එපා කියලා. හැබැයි මගඵලයකටපත් වූ උත්තමයේ ඒ තමයි කියන මගඵල ප්‍රකාශ කළ යුත්තේ යම් පිරිසකට කොටසකට යහපතක් ඒ ප්‍රකාශ කිරීම නිසා යහපතක් ඒ හේතුව නිසා යහපතක් ඉෂ්ට වෙනවා. දැන් යම් කෙනෙකුට මගඵල ප්‍රකාශ කිරීම නිසා යම් කෙනෙක් අයහපතක් කරගන්නවා නම් අයහපතක් කරගන්නා පිරිස වැඩි නම් ඒක ප්‍රකාශ කිරීමෙන් වැළකීමයි. දැන් අද සමාජයේ මොන කෙනෙක්ව මගඵලයකට ලැබිලා මගඵල ප්‍රකාශ කළොත් මේ සම්මතයෙන් මහානායක නායකකම් අර ත්‍රිපිටක ධාරී වාගීස්වර අරක මේක තනතුරු දන්න හාමුදුරුව මොනවද කියන්නේ? ඒගොල්ලෝ 99%ක් ඕක පිළිගන්නේ ආර්ය උපාදයක් කරගෙන විනාශයක් කරගෙන කල්ප කාලාන්තරයක් අපාය යන පාපයක් කරගෙන ආර්ය උපාදයක් කරගන්න. ඒක නිසා බුදුහාමුදුරුව කිව්වා එහෙම මේ හේතුඵල ධර්මයට බහර ගලපන්න. තමන් කරන කියන හිතන දෙයක් නිසා දැන් තමන් මගපල ප්‍රකාශ කරනවා කියමුකෝ. දැන් පිටිදුවේ සිටම හඳුරුවත් එහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. හැබැයි ඒක නිසා ආර්යෝපවාදයක් කරගත්ත මිනිස්සු කොච්චර නම් ඇද්ද? පත්තර වලින් බැන්න මිනිස්සු කොච්චර නම් ඇද්ද? ඈ අපි හිතමුකෝ බැරි වෙලාවත් දැන් කොහොම හරි පිටිදුවේ සිටම හඳුරුවෝ ඉඳන් එයාට මගපලයක් ලැබිලාද නැද්ද කියලා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් බැරි වෙලාවක් ලැබලා තියෙනවා නම් හැබැයි දැන් සෑහෙන ධර්මයක් කියනවා, ඇත්තක් කියනවා. එනිසා ලැබලා කියනවා නම් දැන් ඔය බැනපු මිනිස්සු ගුවත්පත් සාකච්ඡා කරලා බැනපු මිනිස්සු අද රේඩියෝ එකේ ඉදුවන් දිවියේ නිකන් අර පාල්ගල් වලම දිනනවා වගේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් විවේචනය කරපු මිනිස්සු ඔක්කොම හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ. මේ ලංකාවේ ඉන්න ලොකුම ලොකු හාමුදුරුවෝ අර විවේචනය කරපු මේ මේක නැහැ. කරගත් ආර්ය උපාදේ කොච්චරද? මානුණාට වැඩක් තියෙනවා. අපාගත වීම නියතයි. ඉතින් ඒක නිසා මේ ආර්ය උපාදයේ තමයි පංචානන්තරී කර්මයේ ගාවට බලවත්ම එක. පංචානන්තරී කර්මයටත් වැඩිය බලවත් ආර්ය උපාදය. ඒ නිසා යම් කෙනෙක් තවත් මහණෙන් උලා තියෙන මහණ යමෙක් මහණ වෙලා තියෙන්නේ මගපල ලැබල නිවන් දකින්න. එතකොට මේ මගපල ලැබල නිවන් දකින්න මහණ වෙච්ච කෙනෙක් එක්කෙනෙක් මගපලයක් ලැබුවා කියලා කිව්වහම අද සම්මතය නිසා අමාරු විට හිතෙන් වචනෙන් ක්‍රියාවෙන් තුනෙන්ම ද්වේෂ කරලා වෛර කරලා ක්‍රෝධ කරලා බොරු කියලා මේක ආරෝපණයක් කරනවා. ඒකේ තියෙන පාපය ඒගොල්ලන්ට තේරෙනවා. ඒ නිසා මහා විනාශයක් කරගන්න. ඉතින් ඒකේ විනාශය මහා විශාලයි. ඒ නිසා ඒක ප්‍රකාශ නොකර හිටියන සමාධිය වඩා වටිනවා. ඒ නිසා මේ හේතුඵල ධර්මයට බාහිර ප්‍රකාශලා මිසක් එහෙම ප්‍රකාශ කරන්න වටින්නේ නැහැ. ඒකකින් මේ තේරුම් ගන්න ආයේ තේරුම් ගන්නාවේ මොකද්ද මගපල ලැබනවා කියන්නේ මොකද්ද කෙලෙස් අයින් කරනවා කියන්නේ ඒ වගේ දේවල් තම තම නැනපමණින් දැනගති තේරුම් ගත යුතු අවබෝධ කරගත. ඒකෙන් වැඩක් වෙන්නත් පුළුවන් තව පිටිදකට නොවෙන්නත් පුළුවන්. තව එක පුද්ගලයෙක් දෙන්නේ කරි තමන්ගේ නිවන වහ ගන්නවා නම් ඒක වැඩක්. එහෙම වෙනවා. දැන් සමහර විට මේ මෙතෙන්ට පැමිණි සියලුම 100ක් දෙනා මේ පිරිසිදු ධර්මය අහන්න ආවේ නැහැ. සමහරු ආවේ මොකද්ද ඔය කියන්නේ කියනවා බලන්න. එහෙම අයගේ තියෙනවා ලොකු කුකුසක් කංකාරය. එයාගේ තියෙනවා මේකට අර මිත්‍යා දෘෂ්ටිය කපන්න බැරි දෘෂ්ටිය. එයා ආර්ය උපාදයක්. එයාට කල්ප පහකට නිවන් අවබෝධ මේ මේ මිනිහෙක්වත් වෙන්න බැරි සතර අපාගත වෙන පාප කර්මයක් ආර්ය උපාදේ කරගන්න. ඉතින් ඒක නිසා තව කෙනෙක්ව ඒ වගේ අපාගත කරන්න හිතාමතාම කටයුතු කළ යුතු නැහැ. අර මාත් මොන ප්‍රශ්නයක් ඇහුවද? මොකද්ද? දැන් මෙහෙමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තහම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත තරමට ආසවක්ඛ්‍යා ඥානෙ ලැබෙනවා. ආසව හැටියට දකිනවා ආසව ක්‍රයක් කළ හැකි ක්‍රය කළ යුතුයි කියන අර පත්‍වේක්ෂා ඥාන පහ පහල වුණාම ආසවක්ඛ්‍යා ඥානෙ ලැබෙනවා. නමුත් සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට ආසව දෘෂ්ටි වශයෙන් විතරයි ඉවත් කරන්නේ. ඊට පස්සේ අනාගාමී ඵලයටපත් වුණු පුද්ගලයා අරහත් මාර්ගයේදී මේ ආසවක්ඛ්‍යා ඥානෙ පාවිච්චි කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබෙනවා. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබූ පුද්ගලයාට චුතූපපාද ඥානෙ ලැබෙනවා. ඒ චුතූපපාද ඥානෙ ලැබූ පුද්ගලයා ආසවක්ඛ්‍යා ඥානෙ සම්පූර්ණ කරලා කීනා ජාති උචිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති කියන මේ අන්තත්වය අවබෝධ. ඒ නිසා මේක දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් ඉන්න පුළුවන්. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා ආසව හැටියට දැක්ක හැබැයි පුබ්බේ නිවාසාන උසති ඥානෙ නැහැ. චතුප්පාද ඥානෙ නැහැ. ත්‍රිවිද්‍යාව සම්පූර්ණ නැහැ. හැබැයි අරහත් තත්වයට පත් වීමේදී ත්‍රිවිද්‍යාව සම්පූර්ණ. දැන් අභිඥාලාභින් ඕන තරම් ඉන්නවා. අභිඥාලාභින් කිසිම කෙනෙකුට අභිඥාලාභින් වර්ග තුනක් තියෙනවා. පංච අභිඥා, ෂට් අභිඥා, අෂ්ට අභිඥා. දැන් අර බෝසත්තුමා අර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා අෂ්ට අභිඥා ලැබුවා. හැබැයි පුබ්බේ නිවාස අනුසති ඥානෙ ලැබුණේ නැහැ. තිබුණේ නැහැ. චතුප්පමාද ඥානෙ තිබුණේ නැහැ. ආසවක්ඛ ඥානෙ තිබුණේ නැහැ. ඇයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ත්‍රිවිද්‍යා මේ බුද්ධ ඥාන තුන නියත වශයෙන්ම අවශ්‍ය මේ බුද්ධ ඥාන තුන ලැබුණේ අරහත් ඵලයට පත් වෙනවා. අභිඥාවලට ඒක කිසිසේත් අයිති නැහැ. අභිඥාවල තියෙන තුන් කල් දක්නා නුවර කියන එක. ඒක අර අසිද්ධාතුසට තිබුණා. හැබැයි එයාට තුන් කල් දක්නා නුවර තිබුණාට පුබ්බේ නිවාසානුසුතියානේ තිබුණා. එයා ගිහිල්ලා ගිහිල්ලා දැන් තුන් කල් කියන්නේ ගිය ආත්මේ බලන්න පුළුවන්. මේ ආත්මේ බලන්න පුළුවන් මතු ආත්මේ බලන්න පුළුවන්. ඊට යන්න බෑ. නමුත් මේ පුබ්බේ නිවාසානුසුතියානේට තමන් 10000 ගානක් ආත්ම අතීතයේ යන්න පුළුවන් අර හේතුඵල પરම්පරාව දිගේ කොහෙද හිටියේ කොහොමද හිටියේ මොනවද කළේ ආපාය කීතරයක් ගියාද දිව්‍ය ලෝකේ කීතරයක් ගියාද රජ වුණාද කීතරයක් ඒ ඔක්කොම බල බල යන්න පුළුවන් ඒක පුබ්බේ නිවාස අනුසුති ඥාන ඒක බලන්න අරහත්ත්වයට පත් වෙනවා ඒක ඒක සටහනක් ඇදීට හිටියේ ඔක්කොම රූප වශයෙන්ම දකින්න එන්නේක තමයි අනාර්ය ක්‍රමය. දැන් ආර්ය ක්‍රමයේ දැන් අපීපිකාව තියෙන අර කාමච්ඡන්දය අයින් කරනකොටම අසුභානුස්සතිය වඩලා නික්කම්ම ගන්න ඕනේ. දේශය අයින් කළා මෙත්තානුස්සතිය වඩනකොටම මෛත්‍රිය ගන්න ඕනේ. එතකොට හිස් බව නැති වෙනවා. දැන් මේ හිත හිස් වෙන දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඒකනේ ආනපාන කියන්නේ. පාන කියන්නේ අර කිලුටු දේ අයින් කරලා නික්ලේශීදී ගන්න ඕනේ. දැන් ද්වේෂය අයින් කළාම මෛත්‍රිය ගන්න ඕනේ. රාගය අයින් කළාම නික්කම ගන්න ඕනේ. මෝහය මානය අයින් කළාම නිහතමානී වෙන්න ඕනේ. හැම එකෙම තියෙනවා. ගත යුතු එකකුත් තියෙනවා, අත්හැරිය යුතු එකකුත් තියෙනවා. එතකොට හිස් වෙන්නේ නෑ. අද කරන්නේ එක පැත්තක් විතරයි. අයින් කරගෙන අයින් කරගෙන රූපයක් 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 වේදනාවක් 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 සංඥාවක් සංඥාවක් ඔක්කොම අයින් කරා. ගන්න එහෙම නැහැ මොකවත්. ඒක අසංතරේ කියන්නේ කහන්න දෙයක්. එකමයි තියෙන්නේ. දැන් ඔය ඕනම භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා බලන්නකෝ කර්මස්ථාන ආචාර්යවරයාගෙන් අහලා ආ ගියා රූපයක් ආවම රූපයක් 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 කියලා 100 පාරක් විතර කියලා ඔක අයින් කරන්න. ඔය රූපය අනිත්‍යයි අනිත්‍යයි කියලා අයින් කරන්න. වේදනාව අනිත්‍යයි අනිත්‍යයි කියලා අයින් කරන්න. නමුත් මේ වේදනාව අපිට භාවිතා කළ යුතු වේදනාවකුත් තියෙනවා. දුයිදේ නම් වදාමි. කාය සංකාරම් පහං, වචී සංකාරම් පහං, මනෝ සංකාරම් පහං, පරියේෂණ සංකාරම් පහං දුයිදේ නම් වදාමි කියලා අර සක්කපඤ්ඤ සූත්‍රයේ ඒ වගේම දේවිතබ්බා දේවිතබ්බා සූත්‍රයේ ආනපාන සූත්‍රයේ ඔක්කොගෙම තියෙනවා. එකක් අයින් කරනකොට අයින් අනික ගන්න ඕනේ. නැත්නම් එහෙම හිස් වෙනවා. හිස් වෙන ක්‍රමයක් බුදු දේශනාවේ නැහැ. දැන් අරහතුන් වහන්සේගේ මෛත්‍රිය උපරිම කරුණා උපරිම නමුත් අර අසඤ්ඤ තලයටපත් වූ අවිඥාලාභී අර අසඤ්ඤ තලයට ගිය කෙනානේ එහෙම එකක් අයියා යා අසඤ්ඤ අර යා මේ හොඳ පැත්තට ගිහිල්ලා නැහැ නෑ තීන මිත්තේ කියන්නේ ඇත්ත වශයෙන්ම තීන මිත්තේ කියන්නේ දැන් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන්නේ අපිව මත් කරන gati දෙක. දැන් කාමච්ඡන්දය කියන්නේ පොට්ටපාද. ව්‍යාපාද කියන්නේ පාද කියන්නේ පහළට යන පැති දෙක. පොට්ට කියන්නේ අඳුරට දාන. දැන් පොට්ට කියන්නේ අන්ධය කියන එක. එතකොට පොට්ටපාද කියන්නේ අන්ධ බවට පත් කරන මේ මාසස නෙමේ මනස විද්‍යායස ප්‍රඥායස අන්ධ කරන ධර්මය තමයි පොට්ටපාද. ව්‍යාපාද කියන්නේ ඒකේ පහළ தത്വෙට අපාගත කරන தത്വෙ. මේ දෙක නිසා අපේ හිතේ අඳුරක් ඇති වෙනවා. මත්වීමක් ඇති වෙනවා. මේ අඳුරයි මත්වීමයි එකට එකතු වුණාම තීන මිද්ද. ඒකට කියව ලෝක. ලෝක කියන්නේ අඳුරයි මත්වීමයි. රත්වීම මත්වීම අඳුර තමයි ලෝක. ලුජ්ජති පරිජ්ජති වෙන්නේ ලෝක. ඒක ඒ තීන මිද්ද අත්හැරියාම ඒක தത്വෙ මොකද්ද? අලෝක. ලෝකේ අත්හැර අඳුර ඇත්තේ අර දැන් ප්‍රඥා ඇස පහළ වීමත් සමග විද්‍යා ඇස පහළ වීමත් සමග අඳුර දුරු වෙලා ලෝකය අත්හැරලා ආලෝක තත්ත්වයට පත් වෙනවා. මේක ආලෝක කියන එක වචනේ එහෙම වැරදි තියෙන්නේ ආලෝක
වෙන ප්‍රශ්නයක් කියලා. අවසාන කාරණා තමයි ඔක්කක් තියෙනවා. මම කියන සංකල්පයක් නැත්නම් තමයි තමයි මේ ශරීරයේ මේ දුක ඔපාතෝ මහා දුක ඔපාතෝ මම කියන
උත්තරේ නම් නිවන් දකින්න ධර්මය අවබෝධ කරන්න ඉදපත් වෙන්න කවුද? ඔව් දැන් බුදුහාමුදුරුවෝ කිව්වා අන්ත දෙකක්. මම වෙමි කියුවත් වැරදි, මම නොවේමි කිව්වත් වැරදි. ඒ දෙකම අන්ත දෙකක්. හරි එක මොකද්ද?
මමත් අහන්න මොහොත මේ තරයි.
හරි එක මේ මම කියලා අපි හේතුඵල પરම්පරාවක් පවත්වගෙන යනවා. හේතු කරන්නේ බිහි වෙනවා, ඵල විඳින්නේ බිහි වෙනවා. මේ හේතුඵල પરම්පරාව විග්‍රහ කිරීමයි බුදුහාමුදුරන්ගේ පටිච්චසමුප්පාද විග්‍රහයම් කළේ. ඒකයි කිව්වේ ඒතං මම හේසෝමස්මි හේසෝමේ අත්තාති වැරදි, නේතං මම නේසෝමස්මි නේසෝමේ අත්තාති අන්ත දෙකක් වැරදි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා, බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේකයි පිළිසිදු අහගන්න, මමයයි ගැනීමට, මගේයයි ගැනීමට, මගේ ආත්මයයි උපාදානය කර ගැනීමට සුදුසු නොවන්නේ මය. ඒක මොකද්ද? හේතුඵල પરම්පරාව. ඒ නිසා මම කියන්නේ ඒකාන්තයක්, මම නොවේමි කියන්නේ අනික්කන්තය, වැරදි දෙකක්, ආත්මනාත්ම උච්ඡේදවාද සාසුතවාද දෙකක්. ඒ වාද පමණයි, ඒවා ධර්ම නෙමෙයි. ධර්මය පටිච්ච සමුප්පාද ධර්ම.
මම කියලා
සංකල්පයක් නැත්තම් අවතර බුදුහාමුදුරුවෝ සම්මතයෙන් මම නිවන් දකින්න ඕනේ. ඒ කියන්නේ මම නයි ගැනීමට සුදුසු නොවන්නේම කියන එක. ඉතින් මම නිවන් දකින්න ඕනේ. මම නිවන් දකින්න අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඒක සම්මතය. දැන් බුදු වුණ බුදුහාමුදුරුවෝ මම දානවල නෝ මම අතෙන් දීලා ධර්මයේ දේශනා කළා. ඒක සම්මතයේ
අපි මගේ
සාහස මගේ විස්වාසනේ අරකට. ඔව් ඒක හරි. හැබැයි බුදුහාමුදුරුවෝ අන්න ඒකයි වැරදි. දැන් අද මම කිව්වාම මේ උපන්දායි නම් මැරෙන දක්වාම මමනේ. ඒක මෙහෙමයි. මම දැන් මම කියන
දේශනා
කරන අතර මම කියන අපේ කියන සමන් කියන වචන 100000 වාරයක් කියවුණා මෙතනදී. ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් මේ සම්මතයෙන් මම පාවිච්චි නොකර මේ ධර්මයේ දේශනා කරන්නද? කෙලස් කෙලස් එකතු කරගන්නේ කවුද? හැබැයි ඒක සම්මතයි. දැන් මම කියන දැන් මේකේ සංකල්පය මේකයි, මමයයි ගැනීමට සුදුසු නොවන බව. මගේ මමයයි උපාදානය කර ගැනීමට සුදුසු නොවන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මාර්ගදී භාෂාවෙන්. අතන
ධර්මයේ අනුව සම්පූර්ණ මෙලීමට නිර්වාණයට පසු සියලු කෙලෙස් එළියනේ කළා. සියලු ආසාවන් දුරු කරලා සම්පූර්ණ නිරෝධෝ නිපානං කියනට එන්න මම කියන පුත්‍රයෙක් අතට කවුරුත් යන්න කියන
හැටි. හරි, ඒක මම පිළිගන්නවා. සම්මතයෙන් එහෙම කරන්න ඕනේ. හේතුඵල પરම්පරාවක් පවත්වන මිසක දැන් මම මැරුණා කියුවට හේතුඵල પરම්පරාව ඉවරුණාද? නෑ, හේතුඵල પરම්පරාව ඊගාවට ආයි
මගේ
මේ හේතුඵල પરම්පරාව කල්ප කාලාන්තරයක් දිගේ පවත්වගෙන මමලා කී දෙනෙක් විතර ඉන්නද? ඒ මම මැරුණේ නැද්ද? ඉතින් ඒක නිසා දැන් මේ මමයයි කියලා ওই මාත්‍යයි ඉතේ තියා ගන්නවනේ. දැන් මමයයි කියන සංකල්ප සම්මතයක් තියෙනවා. නමුත් මම හැමදාම පවත්වන්නට බෑ, නවත්වන්නට බෑ.
ඒක තේරුම් ගත්තා
සතන් නිවන බෝධය. ආ, එමනම් හේතුඵල પરම්පරාවක් තේරුම් ගන්න එක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නවා කියන්නේ. පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගත්ත දවසක තේරෙයි මේ මමයයි ගැනීමත් වැඩි, මමයයි නොගැනීමත් අත්දැරීමත් වැඩි, දෙකම අන්ත දෙකක්. ඒ දෙකම වැඩි. ඒක තමයි කිව්වේ උභේ අන්තයේ අනුපගම්ම කියන එක හේතුඵල પરම්පරාව පිළිබඳව දැකගත්තාම දැනගත්තාම ඒක හරි.
ප්‍රශ්නයක් මතුන මේ අපි දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන මම අශ්‍යාව තියෙන මේ ආසුරාලක් තියෙන ගතානුගත පොළොවන ලෝක පරමාර්ථ පරමාර්ථය
මොකද්ද?
ලෝකේ ගතානුගතයි. ලෝකේ ගතානුගතයි. පරමාර්ථය කියන ධර්මය අවබෝධ උත්තර කරගන්න.
ඔව්, දැන් ගත අනුගතිකයි. වචනේ තේරුම මොකද?
අනුගමනය කරන්න කැමති
නෑ. ගා තමන් ගත්ත දේ තීරණය කරගත්ත දේ එකතු කරගත්ත දේ අනුව තමන් ලෝකයේ මැනීම තමයි ගතානුගතිකය කියන්නේ. ඒක සම්මතයේ මිසක් පරමාර්ථ ධර්මයේ නෙමෙයි. පරමාර්ථයේ කවදක්වත් කාටවත් වෙනස් වෙන දෙයක් වෙනස් කළ හැකි දෙයක් දැන් චතුරාර්ය සත්‍ය කාටවත් වෙනස් කරන්න බෑ.
එහෙමයි.
මොකද එනම් ප්‍රශ්නේ?
අද මොකක්වත් නැතිව දැන් සම්මතයක් වශයෙන් වෙනවා අපි දැන් සාර්ථක පරම්පරාවක් අපි හාරපේ සාර්ථකතාව කියන්නේ මොකද බෝසතාන් වහන්සේ ජම්බුද්දීක සත්‍යය පරණයි.
ඒක හරියටම හරි. මේක ජම්බුද්දීපේ කියන්නේ මොකද්ද කියලා ලංකා ඉතිහාසයේ හෙළ ඉතිහාසයේ ගියොත් අරිසෙන් අවුරුදු මහත්තයා පරණවිතාන මහත්තයා විතරක් නෙමෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන උත්තර වංශයේ මහා වංශයේ දීප වංශයේ කියලා තියෙන පොත්වල ඔක්කොගෙම තියෙන ජම්බුද්දීපේ කියන්නේ මොකද්ද මේ ලෝකෝපකාරී කියන ලංකාවේ ලියපු පොතේ තියෙනවා 189 වෙනි කවිය මහත්තයා බලන්න මේ හෙළ සිව්හෙළ දීපයක් කුල කරටිවලල්ලෙන් වටපු සිව්හෙළයක් තියෙනවා. පළවෙනි එක ජම්බුද්දීපය, දෙවෙනි එක උතුරු කුරු දීපා, තුන්වෙනි එක අපරගෝයානේ, හතරවෙනි එක පූර්ව ඉදේ. දැන් ඉන්නු කියන එක ජම්බුද්දීපය කියන්නේ මොකද්ද? බුදුන් ජන්මය ලැබූ දේවහෙළේ. ඉතින් මේ මහත්ය කැමති නැද්ද මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා?
මගේ
කිසිම අකමැත්තක් නැහැ. නැකමැති දේශයක් කියනවා වයි නෑ 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 මේමයි අන්නේ කලම දැන් ඔය මහත්තයාගේ මැනීම
මම අහන ප්‍රශ්නෙට කලින් උත්තර දෙන්න.
හරි මේ කලින් තමයි දුන්නේ. ආ වංගල වංගල
ජම්බුද්දීපේ ලංකාවද
කියලා. ලංකාව කියලා රටක් ඒ කාලේ තිබුණේ නෑ. ජම්බුද්දීපේ උපත ලැබුණා.
එතකොට හෙර මොකක්ද මේක
තුන මේක සිව් හෙලේ
සිව්
හෙලේ සිව් හෙලේ සිව් හෙලේ උතුරු කුරු දිවයින කියන්නේ
අපි
ගෙනත් අපි හම් වෙන උතුරු කුරු දිවයිනේ තමයි මේ වස්තානේ කියන ජම්බුද්දීපේ ඉන්දියාව තමයි. නෑ නෑ උතුරු කුරු දිවයිනේ කිව්වේ ඔය මේ අලව් රටෙන් එහා පැත්තේ කුරණීන් යනකම් හිටිය යක්ෂ රාජ්‍යයේ යක්ෂයලේ උතුරු කුරු දිවයිනේ. දැන් ලෝභකෝපකාරයේ 189 වෙනි හවිය දිනන කරදිය වලල්ලෙන් වට වූ දීපේ කරදිය වලල්ලෙන් වට වූ දීපේ තුල සිව් වෙලයක් තියෙනවා. මෙන්න ජම්බුද්දීපයේ උතුරු කුරු දීපයේ අපරගෝයානේ පූර්වදී ඒවා පෙළ ගතානුගතික වාපු දේවල් නෙමෙයි. ඒවා ඉතිහාසයේ අපේ අනුරාධපුරයේ මුල් යුගයේ ලියපුවා නෙමෙයි. මේ පස්සේ මේ 1980 ගණන් වල 1890 වෙන් කරගත්තට ওই මාතෘකුන්ට මේ ජම්බුද්දීපයක් කියලා
දහස් 1652ක් ගණන්
මේක මේ ඔය කියන මහත්තයා ඔය කියන ඉතිහාසයට අවුරුදු 60කට 70කට වැඩිය නෑ. නමුත් මේ මම කියන ඉතිහාසයට අවුරුදු 2600ක් තියෙනවා. ඔය කියන පොත් කියුවේ කවුද? මේ දඹදිව පිළිබඳව සංචාරය කරන මිනිස්සු ධර්මපාලතුමාගෙන් පස්සේ මේ සුද්ධ ලියලා ජේම්ස් රින්ජු ජෝර්ජ් කියන කීර මාතෘ දෙන්න ලියපු පොත් පරිවර්තනය කරලා හදාගත්ත ඔය බෞද්ධ ඉතිහාසයක් මිසක් අද කිසිම නියම නිවැරදි බෞද්ධ ඉතිහාසයක් තියෙන මේ මහාවංශේ දීපවංශේ උත්තරවංශේ ත්‍රිපිටකේ ඒ සියලුම ත්‍රිපිටකයේ තියෙන නම්ගම් අපේ මේ හෙළබිම වෙන කොහෙවත් තියෙන කිසිම නමක් ගමක් තැනක් දැනක් පුද්ගලයෙකුගේ නමක් ඔය ත්‍රිපිටකේ ලියවෙන්න බෑ. ඇයි ලිපිවේකේ ලිව්වේ කොහෙද? කොහෙද ලිව්වේ? කොහෙද ලිව්වේ? ඒක තමයි මම කිව්වේ ඔය මාත්‍රාගේ තියෙන දැනගන්න ඕන නිසා කොහෙද ලිව්වේ?
මම දන්නවා
මම ලිව්වේ මේ හෙළබිමේ මාතෘ අලුලෙන.
එතකොට
මාතලේ අලු යාර නෙමෙයි මාතුලේ අලුලේ. එහෙම සංගායනාවක් කරලා නැහැ. කරලා තියෙන සංගායනාව ලිකලයි කියලා කොහෙද සටහන් වෙලා
තියෙන්නේ?
ඔව් ඒවා හරි. ඔය මිනිස්සු ඔය මහත්ය කියන ඒවා මිනිස්සු පස්සේ ඉතිහාසය හැටියට මේ ළඟදී ලියපු ඒවා. දැන් ඔය
අවුරුදු 50කට හැට කරේ බෑ අපේ ආතල මුත්තම් කුමාරී
ඔව් ඒ වුණා
දමදී උතුමා
හරි ඒක ලිව්වේ 1910 න් විතර පස්සේ ඒ කියන්නේ දැන් අවුරුදු 100ක් වුණා. ආ නැන්නම් ඉන්න. ඒක හරි. ඒක කොහමද?
ඉන්දියා ඉතිහාසයේ තවල තියෙන මේ මහත්ය අධින ප්‍රශ්නෙට අදාළයි. කිසිවෝ 27
විතර අසෝක අධිරාජ්‍ය.
පර්ෂියන් අධිරාජ්‍ය රාජ්‍ය දාසයකට තමයි දත්ත සේවාව කරයි
කියන්නේ. ඒක වැරදි.
ඉතින් පැද්දේ ඉන්නේ ඉතිහාසෙදී.
ඔව්. ඒක ඒක. ඔය දැන් මේක.
ඉතිහාස පිළිගන්නවා. බුදුන් වහන්සේ
ජම්බුද්වීපේ
වුණා. කියන්නේ
මේ හැලවීම.
ලංකාවේ කියන එක අඳුනේ එහෙම එකක් අඳුනේ
නැහැ. නෑ අන්න ඒකයි වරද.
හරි.
ඒකයි අඳු.
අපි දන්න තරමට අපි ජම්බුද්වීපේ කියන්නේ
මේ දඹ කියන වචනේ අඹ බයන්නේ නැන්නේ.
ඔව්. දැන් ජම්බු කියන වචනේ
නෑ ජම්බු කියන ඒක තියෙන්නේ ජම්බුද්වීපා. මාගදී වචන තුනක් ජම්බුද්වීපා. ජම් කියන්නේ උපත ලැබු ජන්මය. බුද් කියන්නේ බුදුන්. උත්පදීප උපත ලැබූ දීපේ ඒකයි අර්ථය. ඒක මාර්ගදී වචන තුනක්. ඒවා සංස්කෘත වචන එහෙම නෙමෙයි. ඒක නිසා මේ දඹ කියන වචනේ දැන් දඹ ගොල්ල දඹ උල්ල දඹ දෙනිය දඹ වින්න ඔක්කොම කොහෙද තියෙන්නේ?
ඔය ලංකාවේ තියෙනවා.
ආ ඉන්දියාවේ තියෙනවද?
නැහැ. සවුනස්
දැන් මාර්ගදී කියන වචනවත් ඇත්තටම භාෂාවක් හැටියට නැහැ. නෑ නෑ භාෂාවක් හැටියට කොහෙවත් නැහැ. හැබැයි ලංකාවේ තියෙන
එකයි මම කියන්නේ නැද්ද මේ මාත්‍ය කියන කාර්යයේදී ඒකම දැන් බුදුන් වහන්සේ පිළිබඳව දැන් අපි මේ කරගා යාවත් බුම් බුම් බුදුකේ සාතාවක් නැගෙන ආවයි කියලා දැන් තියෙන අස්කපල බුද්දේ මේ මේ
දැන් මේ රටේ තිබුණා ගෝත්‍ර හතරක දීප හතරක් නාග ගෝත්‍රයේ රජ කළ කොටස යක්ෂ ගෝත්‍රයේ ජීවත් වූ කොටස දේව ගෝත්‍රයේ ජීවත් වූ කොටස සහ රක්ක කියන ගන්ධබ්බ කොටස ජීවත් වූ කොටස ඔය හැලා හතර. දැන් ජයසිරි මහ බෝධීන් වහන්සේ ගෙන ආපු තැන කියටියට කියලා තියෙන්නේ මොකද්ද? නෑ නෑ නෑ. දැන් බෝධීන් වහන්සේට වර්ණනා කරන ගාථාවේ තියෙන්නේ සතියක් නාලව බුදුන් බෝධිය. එතකොට නාලව කියන්නේ කොහෙද? අර මුචලින්ද රජුව රජ කළ නාග දීපේ. මුචලින්ද රජුව රජ කළේ කොහෙද? බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ අර නාග කොටසේ. ඉතින් ඒක නිසා ඒ නාග කොටස ජම්බුද්වීපය ඇතුලේ තිබුණේ. ඒක නිසා ඒ මුචලින්ද රජුව තමයි ඒ කාලේ එහාට පාලකයා. හැබැයි ආ නාග ගෝත්‍රිකේ ඒ නිසා එතන ගලවපු මෙෝදිය නාග ගෝත්‍රිකේ කුවා අපිට මේකට සතියක් පුද දීලා යන්න පුළුවන් එහෙම අපේ බෝධිය ගෙනියන්න බෑ කියලා සංගමිත්තාමෙහිණි ගෙනිච්ච බවත්තත් ගඟේ පා කරගෙන ඔරුවකින් ගෙනිච්ච බවත්තත් හිරිවැඩුන්නෙන් ගලවලා අර ඔරුවක පා කරගෙන මහා කනදරාවට එනකන් ගිනල්ලා දේවානම් පියතුස රජුරන්ට බාර දුන්නා. මේ ගෑනු කෙනෙකුට පුළුවන් වෙයිද සංගමිත්තාමෙහිණියට ඉන්දියාවේ ওই රටක ඉඳන් මෙතෙන්ට ගේන්න මේක පාත්‍රයක දාගෙන මේකට නම් ගියේ දවසක්. ඒ කාලේ තිබිච්ච තත්ත්වයන් අනුව කොහොමවත් වෙන්න බෑ. එන්නම බෑ.
බෑ කියලා කියන්නත්
එන්නම බෑ. ඒ කාලේ තිබිච්ච තත්ත්ව අද නම් එන්න පුළුවන් ඒ කාලේ නම් බෑ මම. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් ඔය මේ මහත්තුරුන්ගේ ඉතින් එහෙම මත තියෙනවා. අපි මේ මතවලට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ මතය. ඒ මතය ඒගොල්ලෝ කරගෙන ගියාද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඉතින් මිත්‍යා දෘෂ්ටියක් ගත්තා නම්, වැරදි මතයක් ගත්තා නම් ඒක ඒගොල්ලන්ට මිසක් අනික් අයට බලපාන්නේ නැහැ. ඒ නිසා මේ හෙළබිමේ උපන් හෙළ මිනිසුන් හැටියට බුදුහාමුදුරන්ගේ ලේ තියෙන බෞද්ධ ධර්මයේ තියෙන බෞද්ධ රැගෙන ධර්මයේ රැගෙන මේ හෙළබිමේ උපන් අය හැටියට අපි බෞද්ධයන් හැටියට කල්පනා කරනවනේ. බෞද්ධයන් හැටියට නැතුව දැන් ඔය සංකර සිටිච්ච නිසා දැන් ඔය කල්පනා කරන මිනිස්සු සංකර මිනිස්සු. ඒ කියන්නේ සංකර ලේ තියෙන ඉන්දියාවෙන් ආපු ලේ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ අය ඔයගේ කල්පනා කරනවා. අපිට ඒකට බොහොම කනගාටුයි. නමුත් අපේ පිළිසිදු මේ අර සිව්වේලේ ලේ තියෙන මිනිස්සු කිසි දවසක මේ ලංකාවේ 150කට හැටියට වැඩි දැන් මේ පොත කියවල තේරුම් අරගෙන තියෙනවා. ඉතින් අනික් අයට තේරුම් ගන්නට පුළුවන් ඒවා කියලා අපි මෛත්‍රී කරුණාවෙන් කල්පනා කරනවා මිසක් ඒ අයට අපි ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. ඒ අයටත් සත්‍ය අවබෝධ වේවා, ධර්මය අවබෝධ වේවා කියලා මේ බුද්ධ ධර්මයේ ඉන්දියාවේ එක තැනක එක දවසක කවදක්වත් ඔය නිවන් දකින පටිච්චසමුප්පාද ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ උපකාර වෙන ධර්මයක් ඉන්දියාවේ කිසි දවසක කිසි ආකාරයක කාවේරි නදියෙන් එහාට තිබුණේ නැහැ කියන එක මම පැහැදිලිව සිදුව කියනවා. නමුත් මේ හෙළබිමේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ දවසේ ඉඳන් අද වෙනකන් නොකඩවා අකණ්ඩව පැවතුනා අර බෞද්ධයෝ හිටියා අර රාග බෞද්ධේශ මොහ බෞද්ධරා දමන්නට පුළුවන් වූ මගපලලාමින් බිහි වුණා ඉපදුනා දැන් හැම තැනකම මේ මේ ඉතිහාසය අපේ රටේ ලියපු ඉතිහාසය අද පිටට පවර්ලා සංකර කරලා ඒකත් අර රටබඩු වගේ කල්පනා කරන්න කල්පනා කරනවා ඒ නිසා තමයි ඔය සිද්ධ වුණේ කියන එක හොඳට තේරුම් ගන්න. හොඳයි එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්නකෝ දැන් ගන්න. එහෙමනම් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ දැන් පැය දෙකමාරක් පමණ වූ කාලයක් තුල මේ ධර්ම දේශනාව පවත්වලා නොයෙකුත් කරුණු කාරණා පැහැදිලි කරගන්නට ඇති නොයෙකුත් මේ ඒ අය තර්ක විතර්ක ඉදිරිපත් කළා අපි ඒවට උරණ වෙන්නෙත් නැහැ තරහා වෙන්නෙත් නැහැ වෛර ක්‍රෝධත් නැහැ ඒ අයටත් අපි මෛත්‍රී කරනවා ඒ නිසා මෙවන් ධර්ම දේශනයක් පවත්වලා මේ දහම් දිය බෙදා දීමට මැදිහත් වූ උපකාර කළ මේ සියලුම පින්නතුන්ට මේ දහම් දිය බෙදා දීමට මැදිහත් වූ ඒ පිරිසක් ඉන්නවා ඒ පිරිස මාතෘන් සාගහල්ලෙන් පැමිණි අය ඒ වගේම කොළඹ පැමිණි සමන් මහත්මයා ප්‍රවාහන පාදුකම් දුන්නා ඒ සියලුම දෙනාට මෙවන් දහම් දිය බෙදා දීමට මේ ධර්ම දේශනාව පවත්වලා උතුම් ධර්මයෙන් නිවන් දකින ධර්මය අවබෝධ කරගන්නට මඟ පියා දීම පිළිබඳව පින් අනුමෝදන් කරන්නට ඕන පින් දෙන්න ඕන පින් පවරන්නට ඕන ඒ නිසා ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ පින්නතුන්ටත් මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සංසාර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින හේතු ආසනා වේවා කිතා. ඒ වගේම මේ පින්නතුන්ගේ නමින් මිය පරලෝ ගිය අනන්ත අප්‍රමාණ ආත්මලත් මේ ආත්මයේ මිය පරලෝ ගිය බොහෝ පින් දන්න නෑදෑයන් ඉන්නවා මෞද මෞපියන් වැඩිහිටියන් ගුගුරු ඥාතිමිත්‍රාදීන් ස්වාමි පුරුෂයන් භාර්යාවන් මේ සෑම සියලු දෙනෙකුටම පින් දීලා පිරිසිදුටින් පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ඒ අයට සතර දුකින් මිදී නිදහස් වන්නට මේ පින හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ පින්නතුන්ගේ ගෙවල් වල සෑම කෙනෙකුටම මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම දේශනාවට කන් දෙන්නට බැරි වුණා මේ සුතුමේ ඥානය ලබා ගන්නට බැරි වුණා ඒ නිසා ඒ අයටත් අපි අනුකම්පා කරලා ඒ අයටත් පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ඒ අයටත් ධර්මඥානය ලැබේවා ධර්ම මාර්ගය අනුගමනය කරන්නට මේ ධර්මයේ ඒ අයටත් අවබෝධ වීමට මේ පින හේතු ආසනා වේවා කියලා සාදුවා. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සසල දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පිනේ යාමටත් හේතු ආසනා වේවා කියලා. ඒ වගේම සියලු භූත පෙරේ විසාචාදී වූ අනුත් කොටාද තිරිසං අපාගත සතර අපාගත සත්තු කොටාද අසංඥතල් වලින් ඉන්නා වූ අනන්ත අප්‍රමාණ තත්වයන්ටත් පිරිසිදුකින් පිරිසිදු චේතනාවෙන් පින් දීලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ඒ සියලු සත්වයෝ සසල දුකින් මිදී නිදහස් වෙත්වා කියලා. දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ මේ වගේ දාන ධර්ම දාන මේ පින්කමකට සහභාගී වෙලා මේ දහම් ධර්මඥානයක් ලබාගෙන තමන්ගේ හිත පිරිසිදු කරගත්තා. ඒ වගේම පින් දුන්න පින් අනුමෝදන් කළා. ඒ නිසා මේ පින්නතුන්ගේ සිත පිරිසිදුයි. ඒ පිරිසිදුකම් පවතින මේ පින්නතුන්ට දීර්ඝායුෂ ලබන්නටත් ආයුර ආරෝග්‍ය සම්පන්නියට පත් වන්නටත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් හේතු වාසනා වේවා. මේ ගාථාවන් කියලා පින් දෙන්න එත්තාවතාජාමේහි සම්බදම් පුඤ්ඤ